அசப்புவ. වාසනාවන්ත සුබම සුබ දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ උදෑසනින් FM 92.1 FM 92.4 FM දෙරණ ශ්‍රවණය කරමින් ඉන්න ආදරණීය ඔබ හැම දිනාටම සත්‍යක කාලයක් කාර්යබහුල ජීවිතයක් ගත කරලා ඉන් අනතුරුව උදාවන ඉරිද දවසේ ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඔබේ නිදහස් මනසට නිදහස් හදවතට යම්කිසි පණිවිඩයක් එක්රාශි කරගන්න. හැබැයි මේ පණිවිඩය අප මෙතැන් සිට ලබා දෙන්නේ දහම් පණිවිඩයක් විදියට. අන්න ඒ නිසාවෙන් තමයි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැර සෑම ප්‍රදේශයකම FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව මේ මොහොතේ ශ්‍රවණය කරන්නේ. හැමදාමත් අපට ප්‍රශ්නයක් නැගුණහම අපි උන්වහන්සේගෙන් මේ ගැන විමසනවා. එවිට උන්වහන්සේ ශ්‍රී ලංකාව පුරාම දෙරණ රේඩියෝව අහගෙන ඉන්න හැම දිනාටම මේ ගැටලුව විසඳා දෙනවා. අදත් උන්වහන්සේ අපි FM දෙරණ මැදිරියට වැඩම කළා. කාල හිනදම ශ්‍රී ශාසනෝදය ආරාම මහාවිහාර වාසී ඉදමල් පූජාවේ නිර්මාතෘන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනීත ස්වාමීන් වහන්සේව මා තිරුවන් සරණයි කියා පිළිගන්නවා. තිරුවන් සරණයි හැඳුරුනේ.
තිරුවන් සරණයි ගන් මහත්තයා.
මම ඔබට මතක් කළානේ අපි හැමදාමත් අපේ ජීවිතේ නැගෙන ප්‍රශ්න ගැටළු උන්වහන්සේගෙන් විමසලා අපි දහම් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ විදිහටම අද දවසේදී මේ උදෙන්ම අවදි වෙලා ඉන්න ඔබේ හදවතට ඔබේ මනසට ඉතාමත් වැදගත් මාතෘකාවක් අපි තෝරා ගත්තා. දැන් ඔබ ඉන්නේ නිවස තුලනේ. ඔබට නිරන්තරයෙන් තියෙන ගැටලුව තමයි ඔබේ නිවසේ අත්විවාරම දාලා නිවස හදලා මේ නිවසට පදිංචියට ගියපුවාම ඔබ මුහුණ පාන ගැටලුවක් තියෙනවා. ඒ තමයි සමහර කියනවා දේවපාද. සමහර කියනවා කරන කිසි දෙයක් හරියන්නේ නැහැ මේ නිවසට. මේ නිවස පිහිල්ලා තියෙන මේ ඉඩමේ භූමි දෝෂ තියෙනවා. හොඳයි, මේ ප්‍රශ්නේ අපි හිතේ තියාගෙන හැමදාමත් බදවිවි නම් ජීවත් වෙන්නේ අපිට ජීවත් වන්නට බෑ. එයට සම්බුදු දහමෙන් හොයන්න පුළුවන් පිළිතුර මොකක්ද? අන්න එවිට අප තෝරාගත්තා සම්බුදු දහමේන පරිත්‍රාණ ධර්මදේශනා කොයිතරම් බලවත්ද කියන කාරණය. පරිත්‍රාණ ධර්මදේශනාවේ ඇති වැදගත්කම අද අසපෝ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව ලෙස අරගන්නට අප සූදානම්. අප මෙතෙන් සිට අප විනීත පොඩි හාමුදුරන්ගෙන් දැන කියාකමු පරිත්‍රාණ ධර්මදේශනාව කොයිතරම් බලවත්ද කියන කාරණය. අවසරයි අපේ හාමුදුරනේ මේ කරුණ ගැන අපට දැනව දාරා ගන්න.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ ගයන් සංදීප මහත්මයා, ඒ වගේම FM දෙරණ ඉරිදා අසපුව කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ලෝකවාසී ලංකාවාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි, විශේෂයෙන් අද දවසේදී ඉතා වැදගත් මාතෘකාවක් සමාජයට සහ පින්වතුන්ට බොහෝ ප්‍රශ්න ගැටළු තියෙන මාතෘකාවක් ඔබතුමා තෝරගෙන තියෙනවා.
මනසට පීඩාකාරී මාතෘකාවක්.
අනිවාර්යයෙන්ම. ඒත් එක්කම විශේෂයෙන්ම බොහෝ දෙනෙක් නොමග යවන, හරිමග එකතු කරගන්න නැති, තවමත් දන්නේ නැති, තේරුමක් දන්නේ නැති යම් කාරණයක් පිළිබඳව ඔබතුමා මේ ප්‍රශ්නය මතු කළේ. පරිත්‍රාණ ධර්මදේශනාවේ තියෙන වැදගත්කම පිළිබඳව. ඒ වගේම මොකද මම එහෙම කිව්වේ, පරිත්‍රාණ ධර්මදේශනා හැම එකක්ම තියෙන්නේ පාලියෙන්.
එහෙමයි.
එතකොට මේ පාලියෙන් තියෙන පිරිත් පිළිබඳව අපේ පින්වතුන්ට ලොකු දැනුමක් නැහැ. ඒක නිසා නොයෙක් විදියෙන් වර්තමානයේ වෙනකොට මේ පිරිත් කොටස් වශයෙන් බෙදලා කඩලා හදලා අතීතයේ හිටපු පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවල වෙනස් නොකරපු ආකාරයට මේ වන විට පිරිත සීසී කඩ වීසි කරලා තියෙනවා. එක එක්කෙනා එක එක තම තමන්ගේ දේවල් වලට පිරිත පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. එනිසා මේ වැනි කාල සීමාවක් තුරදී ගන්මහත ඔබතුමා ඉතා වැදගත් මාතෘකාවක් තෝරගෙන තියෙන්නේ. හැබැයි මේ මාතෘකාව ආරම්භ කරන්න කලින් මම මතක් කරනවා මම යකදුරෙකුත් නෙමෙයි.
එහෙමයි.
ඒ වගේම නිවස ආරක්ෂා කරන්න ඒ වගේ දේවල් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම මේ පිරිත භාවිතා කරලා වැරදි වැඩ කරන්නලා බලාපොරොත්තු වෙන අයත් නෙමෙයි. අපි මේ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක්ගේ බඩගෝස්තරයට පහර දෙන්නත් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් අපේ පින්වතුන්ට කාලීන ධර්ම සාකච්ඡාවේ මතක් කරලා දෙන්න. පළවෙනි කාරණාව ගයන් මහත්මා වර්තමානයේ වෙනකොට මුලින් මතක් කළානේ. මේ පිරිතේ තියෙන අගය කොච්චර වටිනවද මේ පිරිත කියන එක. මේක අගය මම මේ වෙලාවේදී මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බෞද්ධ හැම කෙනෙක්ම මේ පිරිතේ වටිනාකම දැනගන්න ඕනේ මෙන්න මෙතනින්. මොකද පරිත්ත කියලා කියන්නේ පිරිත කියන්නේ හාත්පසින්ම අපිට ආරක්ෂාවක් සපයනවා කියන්නේ.
එහෙමයි.
හැම පැත්තෙම ආරක්ෂාව සපයනවා. එතකොට හැම පැත්තෙම කොහොමද ආරක්ෂාව සපයන්නේ? ගයන් මහත්තයා මේ පිරිත් අපිට ඇහෙන්න සලස්සන්නේ වචන නෙමෙයි. මේ වචන වෙන කාගේවත් මුකයකින් දේශනා කරපු වචන නෙමෙයි. මේක ඇහිල්ල ලෝතුරා ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කරපු වචන. ඔබතුමා කියන වචනයක් අහන ප්‍රමාණයට වඩා මම කියන වචනයක් අපේ පින්වතුන් අහන ප්‍රමාණය වැඩි කියලා මං කිව්වොත් එහෙම ඒක නිවැරදි. මොකද ඔබතුමා ගියෙක් මම හාමුදුරන් වහන්සේ කෙනෙක්. ඒ වගේම පාරේ යාචක හිඟන වේසයෙන් ඉන්න යාචකයෙක් කියන දෙයට වඩා වෙන කෙනෙක් කියන දේ අහන ප්‍රමාණය වැඩි. සල්ලි තියෙන මිනිස්සෙක් කියන ප්‍රමාණය අහන ප්‍රමාණය වැඩි. සල්ලි නැති මිනිස්සෙක් කියන ප්‍රමාණය අහන අඩුයි. ජනාධිපතිවරයා අගමැතිවරයා වචනයක් කිව්වොත් ඒ අහන ප්‍රමාණය වැඩි. ඊට වඩා සාමාන්‍ය මිනිස්සෙක් ඒ වචනයක් කිව්වොත් එහෙම අහන්නේ නැහැ. වචනේ හරි ප්‍රබලයි ගයන් මහත්තයා.
එහෙමයි.
මොකද ජනාධිපතිවරේ අගමැතිවරේ වචනයක් ප්‍රකාශ කරොත් හෙට උදේ පත්‍ර ටිකේ ඔක්කොගම තියෙන මේ වචන ටික. ඒ වගේම විද්‍යුත් මුද්‍රිත සියලු මාධ්‍යන් තුල තියෙන මේ වචන ටික. හැබැයි ඔබතුමයි මමයි මේ සාකච්ඡාව සිද්ධ කරාට පස්සේ දෙරණ රේඩියෝ නාලිකාවේ විතරයි මේ වචන ටික යන්නේ. හැබැයි අරම කෙනෙක් ප්‍රකාශයක් කරාට පස්සේ දිගින් දිගටම යනවා. එනිසා පුජ්‍යලයන්ගේ තියෙන වටිනාකමත් එක්ක වචනේ තියෙන වටිනාකම තියෙනවා. එහෙමනම් ගයන් මහත්තයා ලෝතුරා ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකෙටම අග්‍ර වෙච්ච ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ.
එහෙමයි.
උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච වචන ලේඛනගත කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම් කටපාඩමින් අරන් යන දේ බව වචන බවට පත් වෙලා තියෙන මේ පිරිත. බලන්න ශාසනය තුල පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා කී දෙනෙක් මේ පිරිත කටපාඩම් කරනවද කියලා. ඒ වගේම ඒ තුල කටයුතු කරන ගිහියන් කී දෙනෙක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් කී දෙනෙක් මේ පිරිත කටපාඩම් කරනවද කියලා. දැන් ලෝකයේ හිටපු වෙන මොන ශාස්ත්‍රෝරයා කියපු දේවල්ද කටපාඩම් කරලා තියෙන්නේ? මේ බුදුහාමුදුරුව දේශනා කරපු දේවල් කටපාඩම් කරලා තියෙනවා. ඒ වගේම බුදු පසේ බුදු මහරහත් කියන මේ උතුමන් වහන්සේලා දේශනා කරපු දේවල් කටපාඩම් කරගෙන පිරිතේ තරම් වැදගත්. ඒ වගේම තමයි ගයන් මහත්තයා අපි පිරිත් අහන්නේ ඉපදෙන්න කලියේ. අම්මගේ මව් කුස තුල ඉන්නකොට තමයි අපි පිරිත් අහන්නේ.
එහෙමයි.
ඒ පිරිත වැදගත්කම නිසා. ඒ වගේම තමයි අපි මැරෙල ගියාට පස්සේ අවසානයේදී ආදාහනය කරලා ඇටකටු ටික එතනින් අයින් කරනකම් පිරිත පාවිච්චි කරනවා අපි. බලන්න බෞද්ධයාට මේ පිරිතෙන් තොර ජීවිතයක් තියෙනවද කියලා. එතකොට අපි ඉපදෙනකොටත් අපිට පිරිත් කියනවා. අපි මැරිලා අපේ සුම්බුන් ටික ඇටකටු ටික එකතු කරනකොට ඇටකටු ටිකටත් පිරිත් කියලා තමයි මේ පිරිත තියෙන බලය අවසන් කරන්නේ. එහෙමනම් ගයන් මහත්තයා ඒ තරම් වැදගත් දෙයක් තමයි පිරිත කියලා කියන්නේ. එහෙම අපි බැලුවට පස්සේදී මේක මේ සජ්ජායනා කරන්න පටන් ගත්ත තැනේ ඉඳලා දැන් අපි දන්නෝ සෙල්ලිපිවල පුස්කොල පොත්වල රන්පත්වල මේ හැමතැනම මේවා ලියලා මේ මුවින් දේශනා කරනකොට මේ තුල තියෙනවා සීලේ පිහිටලා මේ පිරිත් දේශනා කරන්නේ. එහෙමනම් ගයන් මහත්තයා අපි බලන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ බුද්ධ වාක්‍ය නිරන්තරයෙන්ම අපි භාවිතා කරන්න ඕනේ මොන වගේ කාරණාවක් පදනම් කරගෙනද කියලා. එහෙනම් අපි වැදගත් සංසිද්ධීන් තුල මේ බුදුහාමුදුරන්ගේ වචන අපි භාවිතා කරන්නේ. බෞද්ධ දර්ශනීය තුල තියෙන වචන තමයි අපි මේ භාවිතා කරන්නේ. මේ පිරිතේ ගුණය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ පිරිත පිළිබඳව තියෙන විශ්වාසය නිසාම තමයි. විශ්වාසය වැඩි වෙච්ච තරමට පිරිතේ ගුණය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ ආරක්ෂාව පැහැදිලිවම හැම පැතකඩකින්ම අපිට පිරිතේ ආරක්ෂාව ලැබෙනවා ගයන් මහත්තයා. ඒකට හේතුව තමයි මොකද පිරිතේ ආරම්භය සිද්ධ වෙන්නේ යම් හේතුවක් මත. විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය දුරු කරන්න, රෝගබිය, අමනුස්සබිය, යක්ෂබිය කියන මේ තුම්බිය දුරු කරන්න තමයි බුදුහාමුදුරුවෝ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. එහෙනම් මේ රතන සූත්‍ර දේශනාවෙන් තමයි පිරිත ආරම්භ වෙන්නේ. ඊළඟට රතන සූත්‍ර දේශනාවත් එක්ක පැහැදිලිවම සිද්ධ වෙනවා පිරිතේ උපචාර විධික්‍රම කීපයක්. සංස්කෘතික ක්‍රමවේද කීපයක්. මොකද මේ ගයන් මහත්තයා වේද ගීතිකා කියන කාලෙක, බ්‍රාහ්මණ මන්ත්‍ර කියන කාලෙක, මිත්‍යා දෘෂ්ටික ආගම් 60ක් 62ක් ඉන්දියාව තුළ පැතලෙච්ච කාලෙක මේ පිරිත කියන දේ බුදුහාමුදුරුවෝ මේ පලාත තුළ මේ ලෝකය තුළ ප්‍රචලිත කරන්නේ. එවනම් වේද මන්ත්‍රවලට, බමුණු මන්ත්‍රවලට, ඒ හැම දෙයකටම, ඊළඟට යන්ත්‍ර මන්ත්‍ර එක එක ගුරුකම් මේ සියලු දේවල් තියෙද්දි තමයි බුදුහාමුදුරුවෝ යම් කිසි කෙනෙකුට මානසික සහනයක්, චිත්ත පීඩාවක් දුරු කරගන්න පුළුවන් දේශනයක් හැටියට පිරිත හඳුන්වලා දෙන්නේ. එමනම් විශාලා මහනුවරදී එදා ආරම්භ කරපු දේ දිගින් දිගටම නිරන්තරයෙන්ම පවත්වාගෙන ආවා. ඒ තුළ නිරන්තරයෙන්ම හඳුන්වන්නේ ගයන් මහත්තයා මේක හැම පැත්තකින්ම ආරක්ෂාව සපයනවා කියන එක. එතකොට ඒ බණවර හැටියට සඳහන් කරලා ඒ පිරිත තුළ විශේෂ අවස්ථාවන් රාශියක් හඳුන්වලා දීලා ඒ පිරිත පිළිබඳව කතා කරනවා. හැබැයි ගයන් මහත්තයා මේකේ අපි නොබියෝ මතක් කරන්න ඕන විශේෂිත පිරිත් කියලා කොටසක් නැහැ.
එහෙමයි.
විශේෂිත පිරිත් කියලා කොටසක් නැහැ. හැම පිරිතක්ම එක හා සමානයි. දැන් අපි කියනෝනේ දැන් ඒතේන සච්ච වච්චේන සොත්‍තිතේ හොතු සබ්බදා කියලා.
එහෙමයි.
හොතු මේ ජය මංගලම් කියලා. එහෙනම් බලන්නකෝ දුක්ඛ රෝග බය ආවේරා සෝකා සබ්බ විපද්දව. එහෙනම් මේ දුක් රෝග බය සෝක උපද්දව සියල්ල දුරු කරන්න ඕන. මේ වගේ මේ මෛත්‍රී සහගත වචන, බුද්ධ දේශිත වචන. එහෙමනම් මේ වචනනේ මේ අපේ ආගම තුල තියෙන්නේ. මේ දර්ශනීය තුල තියෙන්නේ. එනං මේකේ රජවරු ප්‍රකාශ කරන වචන වලට වඩා හරි ප්‍රබලයි. යුද්ධයකට කතා කරන්නේ නැහැ. වරෙව් කොටව් මරව් ජයග්‍රහණය කරන්න ඕන මේ කියන වචන මෙතන ප්‍රකාශ වෙන්නේ නැහැ. දුක්ඛ රෝග බය ආවේරා සෝකා සබ්බේ උපද්දව. ඒක නිසා සියලු බය, සියලු රෝග, සියලු උපද්දව දුරු කරන දෙයක් හැටියට තමයි පිරිත් දේශනාව සඳහන් කරන්නේ. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම යොමු වුණොත් එහෙම ගයන් මහත්තයා මේ හා සමානයි. මේ 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 සියලු වැදගත්කම් මේ තුල තියෙන පිරිතේ. ඔබතුමාගේ ප්‍රශ්නේ මේ භූමි දෝෂ පිළිබඳව මතක් කළා.
එහෙමයි.
දැන් අපි හිතමු මෙහෙම දෙයක්. භූමි දෝෂ ඇති වෙනවා. ඒ භූමි දෝෂයක් ඇති වුණාට පස්සේදී එක එක පාද මේවා බෙදෙන ක්‍රමවේද මගින් අපි හිතමු ඇති වුණා කියලා. එතකොට හැබැයි බෞද්ධයෝ හැටියට අපි මේ හැම දෙයක් පිළිබඳව බලන්නේ. දැන් බලන්න ඕකට මම පිරිතෙම උත්තරයක් දෙන්නම්. කරණීයමෙත සූත්‍රයේ ආරම්භය පිළිබඳව හිතලා බලමුකෝ. මේ යම්කිසි භික්ෂුන් වහන්සේලා කොටසක් එක්තරා වනලැහැබකට යනවා භවනා කරන්න. මේ වනලැහැබ ඉන්නෝ දෙවියෝ කොට්ටාසයක්, රුක් දෙවියෝ කොට්ටාසයක්. ඉතින් මේගොල්ලන්ට මේ භික්ෂුන් වහන්සේලා 500ක් මේ තුල හැසිරෙනකොට තමන්ගේ වැඩ කටයුතු කරගන්න හානියක් වෙනවා. එනිසා මේගොල්ලෝ එක එක බය චිත්ත රූප මවලා, එක එක භයානක ශබ්ද මවලා, අන්තිමට එකිනෙකනාට දැක්කහම බිය වෙන තත්ත්වෙට මේ හාමුදුරන් වහන්සේලාට මේ වනය ඇතෑරලා යන මට්ටමට මේක පත් කරනවා මේ දෙවිවරු ටික. දැන් මේකනේ භූමි දෝෂ කියන්නේ ගැන මත වෙන මොකද්ද?
එහෙමයි.
මේකනේ භූමි දෝෂ කියන්නේ. එහෙමනම් ඒ වෙලාවේ බුදුහාමුදුරු මුණ ගැහෙන්න යනවා රහාමුදුරු. බුදුහාමුදුරු මුණ ගැහෙන්න ගිහිල්ලා මේ සිද්ධිය කියනවා අපිට මෙතන ඉන්න බෑ. බුදුහාමුදුරනේ මෙතන ඉන්න බෑ. ඒ නිසා අපි මෙතනින් වෙන තැනකට ගිහිල්ලා අපි භාවනා කරලා ඒ මාර්ගඵල ලබා ගන්නවා කියලා. නෑ බුදුහාමුදුරු දේශනා කරනවා නෑ. ඔබට මාර්ගඵල ලබා ගන්න තියෙන සුදුසුම තැන උතන. හැබැයි කොහොමද ඒක ලබා ගන්නෙ? කරණීයමෙත සූත්‍රය දේශනා කරනවා. කරණීයමෙත සූත්‍රය දෙන මුළු ලෝක සත්වයාටම ගොඩේ ඉන්න සත්තු, මඩේ ඉන්න සත්තු, දියේ ඉන්න සත්තු, අහසේ ඉන්න සත්තු, මෙරට ඉන්න සත්තු, පිටරට ඉන්න සත්තු, මේ සියලු සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න තමයි කරණීයමෙත සූත්‍රයෙන් උගන්වන්නේ. එහෙමනම් ගයන් මහත්තයා එදා කරණීයමෙත සූත්‍රය දේශනා කරනකොට මේ වනාන්තරේ අර දෙවිවරු මොකද කරේ? රුක් දෙවියෝ ගස්වලින් බැහැලහිල්ලා අර භික්ෂුන් වහන්සේලා 500 නමටම අප උපස්ථාන කරන්න පටන් ගත්තා. අවසානයේදී උන්වහන්සේලා 500 නමත් රහත් වුණා. දෙවි දිවිතාවොත් මාර්ගඵල ලබා ගත්තා. මේක නේද භූමි දෝෂ කියන්නේ? එවනම් මේ භූමි දෝෂ වලට දෙන්න තියෙන පිළිතුර තමයි ඕන්ම කියන අර කියනෝනේ යකාගේ හැටියටයි විමානේ තියෙන්නේ
කියන්නේ. එහෙමයි.
ඒ නිසා මේ භූමි දෝෂ වලට දෙන්න තියෙන එකම පිළිතුර තමයි අපි නිවැරදි වෙන එක. අපි මෛත්‍රී සහගත වෙන එක. අපේ සිතුවිලි පිරිසුදු කරගන්න එක. අපි යහපත් දේවල් හිතන එක. අපි යහපත් දේ කතා කරන එක. අපෙන් යහපත් දේවල් අන් සමාජයේ අනිත් මිනිසුන්ට වෙන දේ. එනිසා යකාට වුණත් හොඳට කතා කරාට පස්සේ යක්කු දමනය කරේ නැද්ද බුදුහාමුදුරුවෝ? රාස්‍යෝ දමනය කරේ නැද්ද? ඒ වගේම යක්කු වගේ හිටපු මිනිස්සු සමාජයට පීඩනයක් වෙච්ච දැඩි මිනිමරු මංකොල්ලකාරයෝ කොයිතරම් දමනය කරාද බුදුහාමුදුරුවෝ? එනම් මේ මේවා රැකවල් දාලා හිරේ වෙලාංගුවේ දාලා උසාවි ගානේ ගෙනහිල්ලා කරේ නැහැ. වචනය තුලින් මේ දේවල් කළා බුදුහාමුදුරුවෝ. එහෙමනම් ගයන් මහත්තයා මේ භූමි දෝෂ කියන දේවල් විසින් අපි විසින්ම ඉවත් කරගන්න ඕන දේවල් තියෙනවා. එනිසා අපි පැහැදිලි මම පැහැදිලි කරන්නම් ටික ටික මම දන්න විදියට පැහැදිලි කරන්නම් භූමි දෝෂ ඇති කරන්නේ කවුද මොකද වෙන්නේ මේ වෙන විට ඇත්තරල දාලා ගිහිල්ලා එතන ඇත්තරල දාලා තව තැනකට ගිහිල්ලා එතනින් හොද අපිට හොදක් වෙලා තියෙනවද කොහොමද කියන එක පිළිබඳව අපි මතක් කරමු. එනිසා ගයන් මාත්‍යා මේ භූමි දෝෂ හදාගන්නෙත් අපේ හිතමයි. අපි නිවැරදි නම් අපි මෛත්‍රී සහගත නම් අපිට පුළුවන්කම තියෙනවා. අපි නිතරම බුදුන් වදින්න ගෙතර හුරු කරගෙන තියෙනවා නම් පස්පවින් තොර වෙලා අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. කල්පනා කරන්න අපි මිනිස්සු කෙනෙක්. අපි මේ නිවන් දකින්න ආපු මිනිස්සු මිසක් වෙන වැඩ කරන්න ආපු මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ බුදුමග යනකොට මේව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ බුදුමග තුල පැහැදිලි බුදුමග තුල ගිහිල්ලා මේකෙන් යම් යම් ප්‍රයෝජන ලබාගත්තු මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. ඒක නිසා අපිට යන්න තියෙන්නේ ඒ මාර්ගේ. ඒ මාර්ගය තුල ඉඳගෙන අපේ දැන් රතන සූත්‍ර දේශනාවේදී සියලු මලමිනී ටික පොකුරු වැසි වැස්සට පස්සේදී සෝදගෙන යනවා. පිරිසුදු කරනවා මූලික වශයෙන්. කහදීරෙහිනෝ නොයිකුත් දේවල් චාරිත්‍රත් කරලා ඒ තුළ රත්න සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. වර්තමානයේ අපි මේ වෙනුවට අපි භූමි දෝෂ හරි ඒ භූමිය හරි අපේ නිවස හරි තනිකර මලමිනී වලින් පුරවගෙන ඉන්නේ අපේ ගෙදර. ඒක නිසා පස්පවින් අපි යුතු වෙලා ඉන්නේ. පස්පවින් තොර වෙලා නැහැ. එහෙම වුණාට පස්සේදී අපිට මේ පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් සිතක් ශාන්තියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේව දේශනා කරන අය පිළිබඳවත් ඒ වගේම අහන අයගේ සිල්වන්ත භාවය තමයි මූලික වශයෙන් අපිට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක නැතුව මේ මොන දේ කළත් අපිට අපේ තියෙන දෝෂ ටික දුරු කරගන්න බෑ ගයන් මහත්තයා.
එහෙම පැහැදුණුනි. වර්තමාන සමාජයේ අපි යම් යම් කාරණාවලදී මුලා වෙනවා. අපි සමාජීය වචනයෙන් කිව්වොත් මේ ඇස් බැඳුමක් වගේ මෙවැනි දේවලුත් මේ අතර සිද්ධ වෙනවා. අපි දන්නවා අද අපි මේ කතා කරන පරිත්‍රාණ ධර්මදේශනා ශ්‍රවණය කිරීම සජ්ජායනා කිරීම තමන්ගේ නිවසට කොයිතරම් බලවත්ද කියන කාරණය පිළිබඳව මේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කරන විට ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් අසපුව ධර්ම සාකච්ඡාව මේ වෙලාවේ අහගෙන ඉන්නේ තමන්ගේ හිතේ තියෙන සැකය දුරු කරගන්න. හම්දුරනේ මේ පරිත්‍රාණ ධර්මදේශනාත් එක්කම මේ ලොකු බියක් හැමෝගෙම හදවත් තුළ තියෙනවා. පිරිත මේ තරම් බලගතුයි. ඒ බලගතු බව දැනගෙනත් අපේ හම්දුරනේ අපිට තියෙන ගැටලුව තමයි මේ සමාජයේ මෙය වැරදි විදිහට අර්ථකථනය කරන යම් යම් පුද්ගලයින්. පිරිත කියන්නේ බලගතු කාරණයක් නම් පරිත්‍රාණ ධර්මදේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතු අප සිද්ධ කරන දෙයක් නම් එයට අපි ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කොයි ආකාරයටද? අපේ නිවසේ පරිත්‍රාණ ධර්මදේශනාවක් සිදු කරනවා වෙන්න පුළුවන්. අපි FM දෙරණින් අපි හැමදාමත් රාත්‍රී 10 ඉඳන් පසුදින උදෑසන 6 දක්වා පරිත්‍රාණ ධර්මදේශනා විසිරුවා හරිනවා. අපි මේක ශබ්ද පූජාවක් හැටියට හඳුන්වා දෙනවා. මේව ශ්‍රවණය කරනදී අපි හඳුන්වන්නේ මේ එක කාරණේ තමයි මේ බය. අනිත් කාරණේ තමයි මේ බයත් එක්කම විවිධ අර්ථකථන මේ පිරිත වැරදි විදිහට යොදාගෙන තිබෙනවා.
අනිවාර්යයෙන්ම ගයන් මහත්තයා මේ ඔබතුමා මතක් කරපු කාරණාව වර්තමාන වෙනකොට අපේ රටේ මේ පිරිතේ තියෙන නියම ස්වභාවය විකෘති කරලා තියෙනවා.
එහෙමයි.
ඒ විකෘති කිරීම තුළින් බොහෝ පින්වතුන් මේ පිරිතට බයයි. දැන් බුදුහාමුදුරුවන්ට අපි බය නැහෙනේ.
එහෙමයි.
බුදුහාමුදුරුව කෙරෙහි තියෙන්නේ ගෞරවයක් සහ සද්ධාවක්.
එහෙමයි.
සහ පැහැදීමක්. එනම් බුදුහාමුදුරුවන්ගේ වචන කෙරේ තිබිය යුත්තේ පැහැදීමක්.
බයක් නෙමෙයි.
බයක් නෙමෙයි. එනම් බයක් තියෙනවා නම් අපි බුදුහාමුදුරු කෙරේ පැහැදීමක් නැහැ කියන එකයි කියන්නේ.
එතනින්ම සැකයක් උපදිනවා.
සැකය උපදිනවා. එනම් සැකයක් තියෙන කිසිම කෙනෙක් අපි බෞද්ධයෙක් හැටියට සඳහන් කරන්න බෑ.
ඔහු
මිත්‍යා දෘෂ්ටිකේ. මිත්‍යා දෘෂ්ටිකේකට කවදාවත් මේ සෙත් පිරිතෙන් පිටක් ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ ගයන් මහත්තයා. මේක තමයි ඇත්ත කතාව.
එහෙමයි.
එම් බැලුවට පස්සේ වර්තමාන සමාජයේ මේ පිරිත් වර්ගීකරණය කරලා තින්නේ දැන් මේක බිස්නස් එකක් හැටියට කරගෙන යනවා පිරිත. නිසා අපිට හඳුන්වලා දෙනවා මේ පිරිත මේකට හොඳයි. අර පිරිත මේකට හොඳයි. මේ යම් යම් ප්‍රෝඩාකාරී මිනිසුන් යම් යම් දේවල් සිද්ධ කරගන්න කරන දෙයක් මේක. නිසා බුදුහාමුදුරුවන්ට අපි පහනක් දැල්ලුවට පස්සේදී අපි කියන්නේ නැහැනේ බුදුහාමුදුරුවන්ගේ අරහන් ගුණයට විතරයි මම මේ පහන දැල්වන්නේ කියලා.
එහෙමයි.
දැන් තව ටික දවසක් යනකොට මේකත් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණයට මේ පහන, ඊළඟට සම්මා සම්බුදු ගුණයට මේ පහන, සත්තාදේව මනුස්සානං ගුණයට මේ පහන කියලා ඔකත් වෙන් කරාවි.
අද මන් තියන්නේ මේ පහන විතරයි.
අද මන් තියන්නේ මේ පහන විතරයි කියලා වෙන් කරයි. දැන් ඒකමනේ මේ කරලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණය තාම වෙන් කරගෙන නැහැ. ඉදිරියට වෙන් කරගනීවි. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිත වචන අද වෙන් කරගෙන තියෙනවා. ඒක එකකට හොඳයි, තව එකකට මේක හොඳයි, එහෙම කියලා වෙන් කරගෙන තියෙනවා. ගයන් මහත්තයා මේක සම්පූර්ණ වැරදි. ඊළඟට මේ පිරිත් දේශනාවන් සජ්ජායනා කරන අය, දැන් අපි ගත්තොත් එහෙම දැන් මූලික වශයෙන්ම රතන සූත්‍ර දේශනාවනේ පිරිතේ ආරම්භය රතන සූත්‍රයනේ.
එහෙමයි.
බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මෝර පරිත්‍ය භාවිතා කරා කියලා සඳහනක් වෙනවා. අපි අහලා තියෙන විදිහට පිරිතේ ආරම්භය වෙන්නේ රතන සූත්‍ර දේශනාවෙන්. විශාලා මහනුවර ඇති වෙච්ච ඒ තුම්බියත් එක්ක ඒ සංසිඳවන් ඇති කරපු රතන සූත්‍ර දේශනාවෙන්. එතකොට අපි මේ රතන සූත්‍ර දේශනාව මූලික කරගෙන තමයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ගුණය යම් යම් පුජ්‍යලයන්ගේ ජීවිතවලට ලබා දෙන්න තමයි මේ රතන සූත්‍ර දේශනාව පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කරනකොට සියලු බය තෙරුවන්ගේ ගුණ බලයෙන් නැති කරන එක තමයි රතන සූත්‍ර දේශනාවෙන් සිද්ධ කරන්නේ. එහෙම සූත්‍රයක් වර්තමානයේ වෙනකොට නොයෙකුත් දේවල් වලට පාවිච්චි කරනවා. මට මතකයි පහුගිය දවසක අපි කතා කරා පිරිතේ බලය කියලා තවත් මාතෘකාවක්.
එහෙමයි.
එතකොට අසුපෝ ශ්‍රවණය කරපු ශ්‍රාවකයෝ වැඩිපුර මට කතා කළ මගෙන් ඇහුවේ හාමුදුරුවනේ අර රතන සූත්‍රයේ අර ගාථාව මොකටද පාවිච්චි කරන්න, මොකද්ද කියන්නකෝ, ගෙවල් ආරක්ෂා කරන්න මොන සූත්‍රයේ අර මොන ගාථාවද අවශ්‍ය වෙන්නේ, ඒක කොහොමද කරන්නේ, අපි අර පිරිත පාවිච්චි කරන්න අවශ්‍ය වෙන ක්‍රම කීපයක් පිළිබඳව මතක් කළා.
එහෙමයි.
නමුත් මේ කොටස් විතරයි ගන්නේ. එතකොට රතන සූත්‍රෙන් එක ගාථාවක් නේ තියෙන්නේ. එක ගාථාවක ඉච්ඡර බලය තියෙනවා නම් මුළු සූත්‍රෙම කොච්චර බලයක් තියෙන්න පුළුවන්ද? හිතලා බලන්නකෝ යන් මහතේ. එනිසා ඒ පිරිතේ පිළිවෙල අපි හදාගන්න තුන් සූත්‍ර දේශනාව තමයි පිරිතේ පිළිවෙල. ඒ තුන් සූත්‍රයේ දේශනා කළා තමයි ඉතිරි සූත්‍රවලට අපි යන්නේ. එතකොට මොකද අද ඒකේ තේරුමක් දැනගන්න විදියක් නැහැ. භික්ෂුන් වහන්සේලා පිරිත දේශනා කරන වෙලාවට වැඩිපුර අය නිින්ද ගිහිල්ලා නින්නේ.
එහෙමයි.
පිරිත් දේසන් නට ගියමුත් රැපානේ විරිත් තන් නිදති සමහරු දැකහිනි සිරිත් පරිදි කති බොතිගෙන මදුපානේ අරිත් කෙලෙස වකබලු නකුටක් ගානි. අර උණුපුරුකේ දැම්මත් බලුවරිගේ ඇද යවන්න බෑලුනේ ගෑන්නේ. ඒ වගේම තමයි පිරිත් දේශනාවකට අපි සම්බන්ධ වුණත් වැඩම කළත් රැයට පිරිත් කියන්න ගියාට පස්සේදී මිනිස්සු නිදි ටික වෙලාවක් යනකොට. දැන් අපි දේශනා කරන්නේ බිත්තිවලට නෙවෙයිනි, අපි දේශනා කරන්නේ පුටුවලට නෙවෙයිනි, අපි දේශනා කරන්නේ ගෙදර තියෙන බඩු මුට්ටුවලට නෙවෙයිනි. පිරිත් දේශනා කරන්න යන්නේ ඒ ආතුරයන්ට, එහෙම නැත්නම් ඒ යම් යම් පුජ්‍යලයන්ගේ රෝග බය ඔය තියෙන බිය දුරු කරන්නනේ, සිත ශාන්තිය ඔවුන්ගේ ජීවිතයට ලබා ගන්නනේ. එහෙනම් ලබා ගන්න ඕනනේ අය ශ්‍රවණය කරලා. දැන් දේශකයෙක් සහ ශ්‍රාවකයෙක් ඉන්න ඕනනේ, එහෙම නැත්නම් වැඩක් නැහැ නේ කරන එකේ. නමුත් දැන් ශ්‍රාවකයෝ නැහැ, දේශකයෝ ඉන්නවා. ඒ නිසා පිරිත් කියන්න ගියාට පස්සේදී ඒ වගේ දේවල් තමයි අපිට වැඩිපුර හඳේ. ඊළඟට ඒකේ තියෙන දේවල් එදා දවසේ මස් මාංශ ටික ගෙනල්ලා, මත්ද්‍රව්‍ය ටික ගෙනල්ලා ඒව භාවිතා කරලා ඒ විදිහට තමයි කරගෙන යන්නේ. ඒක නිසා මේකේ ගුණයක් ලබා ගන්න අද වර්තමාන වෙනකොට බැරි වෙලා තියෙනවා. ඒ නිසා ගැන් මහතා ප්‍රධාන වශයෙන් මේක අහගෙන ඉන්න ඕන. එක පිරිත් දේශනාවකට ගින් එළවෙනකන් නිදිමරාගෙන ඉඳලා මේකේ තියෙන වටිනාකම අහගන්න බැරිද? අහගන්න පුළුවන්කම තියෙනවා. ඒව හරියට අහගෙන හිටියොත් එම කොහොමද පිරිත් පිළිවෙලක් යන්නේ? ඒ පිළිවෙල තුලින් කොහොමද අපි යම් යම් ගුණ ලබා ගන්න කියන එක මං මතක් කරනවා. ගයන් මහත්තයා අපිට වැදගත් කෘතියක් තියෙනවා අපේ අතුරුලියේ ඉන්දරතන පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ මේ චාරිත්‍ර උපචාර පූජා විමර්ශන සහිත සාසනික පරිත්‍රාණ විධි කියන කෘතිය.
එහෙමයි.
ඉතින් ඒ කෘතිය තුල සඳහන් වෙනවා ගයන් මහත්තයා අපිට මේ පිරිත් ටික මොකටද බලපාන්නේ කියන එක. අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද, කොයි පිරිතද බලවත් කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඒ පිරිතෙන් වෙන සේවය පිළිබඳව උන්වහන්සේ සඳහන් කරන දසධම්ම සූත්‍රය. දසධම්ම සූත්‍රයේ තියෙන්නේ මිනිස් පුරුෂාර්ථ සඵල කර ගැනීමේ පදනමක් හැටියට දේශනා කරන ලදී. මිනිස්සුන්ගේ තියෙන පුරුෂාර්ථ සඵල කරගන්නට පදනමක් හැටියට දේශනා කරලා තියෙනවා. අපේ තියෙන අදහස් ඒ දේවල් සඵල කරගන්නට, ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට දසධම්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මහමංගල සූත්‍රයේ තියෙන වැදගත්කම.
එහෙමයි.
මහමංගල සූත්‍රයේ සඳහන් කරන්නේ ප්‍රබුද්ධ සමාජ ජීවිතයක් තුළින් ලබන තෘප්තිමත් භවයේ උපරිමය දක්වයි. මහා මංගල කාරණානි කියන්නේ එතකොට මංගල කාරණා නිවර්දි වශයෙන් යම්කිසි පුජ්‍යලයක් තුළ තියෙනවා නම් ඔහුගේ ජීවිතේ ප්‍රබුද්ධයි. ඒ නිසා හරි වටිනා ජීවිතයක්. එහෙනම් වටිනා ජීවිතයක තෘප්තිමත් භාවය දැන් අපි කියනකොට දැන් සරල ගම්මුකෝ මාතාපිතෝ උපට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. එහෙනම් මව්පියන්ට උපස්ථාන කරනවා නම්, දරුවන්ට භාර්යාවට සලකනවා නම්, ඥාතීන්ට සංග්‍රහව කරනවා නම් ඒ පුජ්‍යලේ උතුම් පුජ්‍යලේකලු. එහෙමනම් ඒක මංගල කාරණාවක්ලු. ඒක කරන මනුස්සයට ඒ ටික ඇහුනට පස්සේ සතුටක් දෙන්න ඕනේ. එහෙනම් සතුට නිපින්න කියලා කියන්නේ. එහෙනම් ඔහුට ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කරණීයමෙත සූත්‍රය. බුමාටු තලාටු දේවකෝප සංසිඳවා දිවුණුව කරා යන මග සුබ ලකුණු කියයි. ඒ කියන්නේ දෙවියෝ කෝපයට පත් වුණාට පස්සේ මේක කිව්වේ. එහෙනම් උඩ ඉන්න යට ඉන්න දෙවිවරු සතුටු කරාට පස්සේදී මේ මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරාට පස්සේදී මේක දියුණුව කරා යන්න පුළුවන්කම තියෙනවා. දැන් දියුණුවට පාවිච්චි කරන පිරිත මොකද්ද? සීවලි පිරිතනේ. නැත්නම් ජය පිරිත. දියුණුවට සීවලි පිරිතයි ජය පිරිතයි කියන එකනේ පාවිච්චි කරන්නේ. දැන් බලන්නකෝ මෙතන සඳහන් වෙන මොකද්ද? කරණීයමෙත සූත්‍රය ගැන හිතුවද මෙච්චර කාලයක්? මම මේ කියන්නේ මේක වෙන් කරන්න කියන එක නෙවෙයි.
එහෙමයි.
කරණීයමෙත සූත්‍රය තුලත් ඒක තියෙනවා. ජය පිරිත තුලත් ඒක තියෙනවා. ඒක නිසා මේ සීවලි පිරිත තුලත් ඒක තියෙනවා. රතන සූත්‍රය. රතන සූත්‍රයෙන් සඳහන් කරන්න ගන්න මහත්තයා තෙරුවන් ගුණ මහිමේ ත්‍රිවිධ බය නැති කර ආරක්ෂාව සපුරා දෙයි. එහෙනම් තුනුරුවන්ගේ ආරක්ෂාව තුම්බිය දුරු කරන්නට ලබා දෙනවා රතන සූත්‍රය. කන්ද පරිත්‍ය. බිහිසුණු සර්ප කුල හතරක් ඇතුළු තිරිසංගත සියලු සතුන්ගෙන් රැකවරණය ගෙන දෙයි. කන්ද පරිත්‍ය තුලින් සඳහන් කරනවා බිහිසුණු සර්ප කුල හතරක් ඇතුළත්ව තිරිසංගත සියලුම සත්වයන්ගේ තර්පකුල හතර ඇතුළු තිරසංගත සත්තුන් කියවම ඔක්කොම අයිති වෙනවනේ. ඒ සියලු සත්‍යයන්ගෙන් තියෙන බිය දුරු කරලා දෙනවා. ඒ වගේ මෙත්තානිසන්ත සූත්‍රයේ කලකිරුණු දෙවියන්ගේ අමනුෂ්‍යයන්ගෙන් විය හැකි උවදුරු වලකාලයි. මිත්තානිසංසය රාජ්‍ය සමාජ සහ පසමිතුරු බාධා හිරිහෙර වලකා ජයග්‍රහණය ලබා දෙයි. මෝර පරිත්‍ය පරිසරය සුරක්ෂිත කර ජීවන බාධා බැහැර කරන ආරක්ෂක මන්ත්‍රියකි. චන්ද පරිත්‍ය සතුරාගේ ග්‍රහණයෙන් මිදීමට හා ආරක්ෂාව සලසා ගැනීමට හැකි පිරිතකි. ඔන්න චන්ද පරිත්‍ය. සූර්ය පරිත්‍ය සතුරු උවදුරු වලකා ආරක්ෂාව ලබා දෙන පිරිතකි. දජග්ගය බය තැතිගැන්ම ලුමු දැහැගැන්ම සහ සදිසි අනුතුරු වලක්වන පිරිතකි. කියන්න බුදුහාමුදුරු සිහිපත් කරන්න කියලා. බුදුහාමුදුරු සිහිපත් කර ලොමු දැහැගැනීමක් ආවොත් තැතිගැනීමක් ආවොත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න මේ ගුණය සිහිපත් කරන්න. ඒ සිහිපත් කරාට පස්සේදී ඒකින් ගුණ ලැබෙනවා කියලා දජග්ග පරිත්‍ය සූත්‍ර සඳහන් වෙනවානේ.
එහෙමයි.
ඒ වගේම තමයි ගයන් මහත්තයා මහා කස්සප බොජ්ජංගය. ඒ වගේම මහා මුග්ගල්ලාන බොජ්ජංගය. මහා චුන්ද බොජ්ජංගය. ගිරිමානන්ද පිරිත. මේ කියන සූත්‍ර වලින් තියෙන පරිසර දූෂණයෙන් වැළඳෙන රෝග වලකා සුවය ලබා දෙනවා. පරිසරයේ දූෂණය වීම නිසා ඇති වෙන දේවල් තියෙනවානේ.
එහෙමයි.
එතකොට ගයන් මහත්තයා මේ භූමි දෝෂයට මේක එන්නත් බැරිද? ඩෙන්ගු හැදෙනකොට පරිසරය විකෘති කරන්න විනාශ කරන්නේ කවුද? අපිනේ. එහෙනම් අපේ තියෙන යහපත් ගුණගතිනේ මේ සූත්‍ර දේශනාවලුනින් පැහැදිලි වෙන්නේ. ඒ වගේම ඉසිගිලිය පසේබුදුරුන්ගේ ගුණ සැලකීමෙන් සුවය ලැබිය හැකි බව කියයි. ඒ කියන්නේ ගුණ ගායනා කරනවා. පසේබුදුරුන්ගේ ගුණය පිළිබඳව සාකච්ඡා කරනකොට කතා කරනකොට ඒ තුලින් එනවා. අපි යහපත් පුජ්‍යලයේ පිළිබඳව නිතර නිතර කතා කරනකොට හිත නිවෙනවනේ අපිට. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉසිගිලි සූත්‍රය තුළ දෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දුෂ්ටිය විපරීතතාව නැති කර මානසික ප්‍රබෝධය ලබා දෙයි. ඒ කියන්නේ අපිගේ මිත්‍යා දෘෂ්ටිකත්වයට පත් වෙනවනะ. ඒ විපරීත වෙනවා කියලා කියන්නේ විපරීත බුද්ධියක් තියෙනවා කියලා කියන්නේ පිළිවෙලක් නැති දෙයක්.
එහෙමයි.
ඒ නිසා නිවර්දි දැක්මක් බෞද්ධ දර්ශනය තුළ හට හඳුන්නා ගන්නට පුළුවන්කම තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. මහා සමය සූත්‍රය. දේව ප්‍රසාද ඇතිකොට අමනුෂ්‍ය උපද්‍රව වලකා ආරක්ෂාව ලබා දෙයි. එතකොට දෙවියන්ට ප්‍රසාදයක් ඇති කරනවා. කැමැත්තක් ඇති කරලා අමනුෂ්‍ය උපද්‍රව වලක්වා ආරක්ෂාව ලබා දෙයි. දැන් කියනෝනේ දැන් අපි පැහැදිලි කරමු පස්සේ දැන් പ്രേත දිස්ත්‍යයක් ආවම ඒක පුච්චනවා. එහෙම ගහනවා, පහර දෙනවා, අල්ලලා බෝතල් වලට දාලා කුප්පි වල දාලා හිර කරනවා. එතකොට ඒ പ്രേත දිස්ත්‍යයට දඬුවම් දෙන්න දඬුවම් වෙන්නේ එයා මෛත්‍රී සහගත වෙනවද? නෑ, එයා තවත් වෛර කරනවා. කුප්පියෙන් එළියට පැනපුවම ආයෙත් එන්නේ එතෙන්ට තමයි. ගහපු පුච්චපු ගමන් ඒ කරන්නේ තර වැරදි වැඩ ටිකම තමයි. අර කෙනා ගාවට ඇවිල්ලා. එතකොට ගයන් මහත්තයා දේව ප්‍රසාදය ඇති කරනවා. දෙවියන්ට කැමැත්තක් ඇති කරනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ගෙන් වෙන උපද්‍රව නැති කරනවා. ඒ අයටත් බුදුබණ කියලා දෙන්නේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව තුළ.
එහෙමයි.
ඊළඟට පරාභව සූත්‍රය. සමාජික වගකීම් පැහැදිලි කරදී ජීවිත වගකීම් සහිතව කරයි. පරාභව සූත්‍රය. කිම් පරාභවතෝ මුඛං කියලා කියන්නේ පිරිහීමට ලක් වෙන කාරණානේ. දැන් ඒකත් අර මුලින් මහමංගල සූත්‍රයේදී මම සඳහන් කළා වගේම ඉත්‍ති දූත්තෝ සුරා දූත්තෝ අක්ක දූත්තෝ ජයනරෝ ලද්දන් ලද්දන් විනාශේන තම් පරාභවතෝ මුඛං කියලා කියනවා. ස්ත්‍රීන්ට දූර්ත වීම, සුරාවට දූර්ත වීම, ඒ නිසා ලදලද ධනිය සම්පූර්ණ විනාශයට පත් වෙනවා කියලා මේක දැනගත්තට පස්සේ සමාජික ජීවිතේ යහපත් කරගන්නවා අපි. ඒක දන්නවනේ. එහෙනම් සමාජික ජීවිතේ වැදගත් වුණාට තමන්ගේ ජීවිතෙත් සුගත මුගත වෙනවා. එහෙනම් පරාභව සූත්‍රයේදී පිරිහීම පිළිබඳව කතා කරනවා. ආලවක සූත්‍රය යක්ෂ භූතාදීන්ගෙන් සිදුවන විපත් උවදුරු දුරු කරන සිත සලසයි. දැන් ආලවක සූත්‍රයේදී ආලවකය දමනය කරන්නේ බුදුහාමුදුරු බැනලා ගහලා නෙවෙයි. ආලවකයට බුදුදහම පිළිබඳව සඳහන් කරලා එයා කියන හැම දෙයක්ම කරලා යකාගේ හැටියට විමානේ තියාගෙන ඉඳලා අන්තිමට තමයි බුදුහාමුදුරු කියන නෑ මම යන්නේ නෑ කියලා. ඒ කිව්වට පස්සේදී ආලවකය දමනය කරන්නේ යක්ෂය දමනය කරන්නේ මෛත්‍රී සහගත සිතුවිලි වලින්. එහෙනම් ආලවක සූත්‍රය තුළදී ඒ යක්ෂ භූතාදීන්ගෙන් සිදුවන විපත් උවදුරු දුරු කරන්න පුළුවන්. ඒ ගැන සිහිපත් කරන්න තියෙනවා. ඒ අපේ බුදුහාමුදුරුවෝ අපි යකෙකුට කියනවා. අපේ බුදුහාමුදුරුවෝ ඕගොල්ලොන්ගේ ආලවකය කියන යක්ෂය දමනය කරේ මෙහිමයි. එයාට මේ ටික කියලා දුන්නා. දැන් ඉන්න යක්කු බැලුවට පස්සේ දිගයන් මහත්තයා දැන් පරණ යකෙක්නේ ආලවක කියන්නේ. දැන් ඉන්න යක්කුන්ට පරණ යකා ගැන කියලා එපැයි කියලා දෙන්න. එතකොට කියනකොට මේ ආලවක යක්ෂය කියන්නේ අපේ සීය කෙනෙක් කියලා වගේ නිකන් හිතෙන්නේ දැන් ඉන්න යක්කුන්ට. එතකොට එයාට කියලා දුන්නට පස්සේ අරයා පිළිබඳව එහෙනම් ආලවක කියන අපිට හිටපු බලගතු ඈත අතීතයේ හිටපු යක්ෂයාත් බුදුහාමුදුරන්ගේ ධර්මයට නතු වුණා නම් ඇයි අපි නතු නොවෙන්නේ කියලා යක්කුත් හිත හදාගන්න සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒ වගේම කසීබාරත්වාද සූත්‍රයේ තෙරුවන් පිළිබඳව ගුණ මහිමයක් ඉන්නලද හැකි අමාපලයත් ප්‍රකට කරයි. කසීබාරත්වාද සූත්‍ර දේශනාවෙත් වෙන්නේ ඒ කියන්නේ කසීබාරත්වාද කියලා කිව්වන් පස්සේ තේරෙන ඕනේ මොකද්ද ඒ කියන්නේ තෙරුවන් පිළිබඳව ගුණ මහිමේ පිළිබඳව සඳහන් කරන්න ඉන්නලද හැකි අමාපලය ප්‍රකට කරනවා. තුනුරුවන් සරණ යාමේ තියෙන වැදගත්කම කසීබාරත්වාද සූත්‍රයේදී බමුණ හරහා මේක පැහැදිලි වෙනවා. අග්ගිබාරත්වාද සූත්‍රයේ මේකට සඳහන් කරන වසල සූත්‍රය කියලාත් ගයන් මහත්තයා. සාවද්ද්‍ය පුද පූජා නිර්ාර්ථක බවත් ක්‍රියාකාරීත්වය මත සමාජයේ පන්ති ભેදේ සිදුවන බවත් ප්‍රකට කරන ඉගැන්වීම තුළ මේ කුල ભેදය ගැන මේ කතා කරන්නේ.
එහෙමයි.
ඒක නිසා මේ සාවද්ද්‍ය පුද පූජා තේරුමක් නැති පුද පූජා කරලා වැඩක් නැහැ. සත්තු මරලා දුන් අල්ලලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ. බිලි පූජා කරලා කොහොමද ලෝකෙට සාන්තියක් ප්‍රාර්ථනා කරන්නේ? එහෙම කරන්න බෑ. ඒ වගේම පන්ති ભેදයක් ඇති කරගෙන අරයා මේ විදිය අරයා මේ කුලේ මෙයා මේ කුලේ එහෙම කියාගෙන කොහොමද අපි එක ගමනක් යන්නේ නිවන් දකින්න ගමන? ඒ නිසා මේවයි තියෙන බොරු දේවල් පිළිබඳව මේ වසල සූත්‍රය නැත්නම් අග්ගිබාරද්වාද සූත්‍රය තුළදී කතා කරනවා ගයන් මහත්තයා. ඒ වගේම සත්‍ය විභංග සූත්‍රයේ සිවුසස් විවරණෙහිලා ශ්‍රාවකයන්ගේ ප්‍රබලතා හෙළි කළ දේශනාවකේ සිවුසස් විවරණෙහිලා මේ අපේ තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව විවරණයක් සිද්ධ කරනවා. ඒ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ මාර්ගය පිළිබඳව පැහැදිලි කරන ආරෂ්ණාගේ මාර්ගයට කොහොමද අපි යන්නේ කියන කාරණාව පැහැදිලි කරන සත්‍ය විභංග සූත්‍රයේදී. ඊළඟට ආටානාට්‍ය සූත්‍ර දේශනාව හමාර දේශනා දෙකක් කියලා සඳහන් කරනවා
මේ. එහෙමයි.
ආටානාට්‍ය සූත්‍ර දේශනා විදි සිද්ධ කරන්නේ නීතිගරුක නොවන අසිෂ්ඨ අමනෝඥ යක්ෂ ගහන්දරව කුම්භාණ්ඩ නාග යන පිරිස් වලින් නිතර පැමිණෙන අමනුෂ්‍ය දෝෂ වළක්වාලේ. යක්කු අතරත් ඉන්නව ගෑන් මහත්තයා. දැන් යක්ෂ සමාගමේ ඉන්න ප්‍රධානියා විසමුනි රජතුමානි. එහෙනම් විසමුනි රජතුමාටත් අවනත වෙන්න තියා ඉන්නෝනේ. ඕන තරම් ඉන්නවා. ඒ වගේම අපේ ගමේ ප්‍රධානියෙක් ගත්තොත් ගමේ ප්‍රධානියට අවනත නොවන අය අනතර ඉන්නෝනේ. අපේ ගෙදරක් ගත්තොත් එහෙම තාත්තට අවනති වෙන්නේ නැති පුතු ඕන තරම් ඉන්නෝනේ. ඒ වගේ විසමුණු රජතුමාටත් අවනති වෙන්නේ නැති අක්කු ඉන්නෝ. ඒ අයගෙන් යම් යම් කරදර වෙනවා. එතකොට විසමුණු රජතුමා දඬුවම් දෙනවයි කියලා කියනෝනේ. විසමුණු රජතුමාට අවුරුදු 7ක් වතුර ඇදලා. ඔහොම කියලා කතා අපි අහලා තියෙනවානේ ජාතක කතාවත් වලදී. එහෙනම් ඒ වගේ අයගෙන් විසමුණු රජතුමාටත් පිටින් යන කට්ටියකින් වෙන උවදුරු ආටානාත් සූත්‍ර දේශනාව තුළින් දුරු කරන්නට ඒ අමනුෂ්‍ය බිය නැති කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් පුළුවන්නේ විසමුණු රජතුමාගේ ඉන්න කියන දේ අහන්න තියාකෙකුට ඇහිලා අපේ මිනිස්සුෙකුට කිව්වන් පස්සේ මෙන්න මේ ටික කරන්නයි කියලා විසමුණු රජතුමාත් අර පැමිණිල්ල අහලා විවාහ කරලා අපේ එක්කෙනත් අල්ලගෙන අරයත් අල්ලගෙන විවාහ කරනකම් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි අපි මේ සූත්‍ර දේශනාවට අනුව කටයුතු කරත් එහෙම මේක නිතර කියවලා ඒ හිටියොත් එහෙම අපිට අපි තුල ඒ ඇති වෙන බය නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අඟුලිමාල පිරිත මේක හැමෝ දෙනාම දන්නවනේ මව්වරුන්ට තමන්ගේ ප්‍රාණඝාත නොකිරීම පිළිබඳව ආර්ය ජාතිය ඉපදිච්ච මහණවිච්ච දවසේ ඉඳලා අඟුලිමාල හාමුදුරු මරණයක් සිද්ධ කරේ නැහැ කියලා කියපු දේ තුලින් සත්‍ය ඒ තේන සත්‍ය වචනේ ඒ කියන්නේ සත්‍ය වචනේ හේතු කරගෙන ගැබිනි මව්වරුන්ට ඒ බිලිඳුන්ට ආරක්ෂාව සලසන පිරිතක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම අඟුලිමාල පිරිත පොදු පිරිතක් තියෙනවා. ඒ සියලු දෙනාටම සතර දිගින් පෙමිනෙන සියලු සතර කරදර දුරු කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම වැසි පිරිත ගත්තහම නියං කාලේ වැසි ලබා ගන්නට මිනිස්සු වැසි පිරිත කියනෝනේ. එනිසා ඒ බෝසත් කාලේ ඒ බෝධිසත්වයෝ සිද්ධ කරපු කාරණාවක් මත ඒ ප්‍රාර්ථනාවක් මත ඒ දේවල් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ තුල තියෙන විද්‍යාත්මක පැතිකඩවල් ගත්තහම ඒවත් පැහැදිලිවම පිරිත තුල තියෙනවා. මේ ඔක්කොම එකතු කරගත්තහම පිරිත මේ තමයි පිළිවෙල තියෙන. ඉතින් මේ පිළිවෙලත් එක්ක අපි සෙත් පිරිත් ටිකත් එකතු කරගත්තහම අපිට මේකෙන් යම් කිසි හරියට දෙයක් කරොත් එහෙම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගැන් මහත්තයා.
එම ප්‍රයමඳුරණේ මගිතන්නේ FM 92.2 FM 92.4 ඔබ FM දෙරණ අහගෙන ඉන්නකොට දැන් ඔබට තේරෙන්නේ නැති පිරිතෙහි ඇති වැදගත්කම. ඒ පිරිත ඒ ආකාරයෙන් කොයි විදිහටද වැදගත් වෙන්නේ, පරිත්‍රාණ ධර්මදේශනා කොයිතරම් බලගතුද කියන කාරණය අපි විනිත පොඩි හම්දුරන් ඔබට දැන් පහදා දුන්නා. දැන් මා අපි හම්දුරුගෙන් දැනවදාරා ගන්න කැමති හම්දුරණි, අපි FM දෙරණෙත් අපි රාත්‍රී 10ට පිරිත් විසුරුවා හැරපුවාම අපි හොඳින්ම දන්නා කාරණයක් තමයි මේ හැමදෙනාම ගෙදර ටීවී එක බලලා ඉවර වෙලා රෑ 10 කිට්ටු වෙනකොට අපි තුමු දෙරණ රේඩියෝ වහරා පරිත්‍රාණ ධර්මදේශනා ශ්‍රවණය කරනවා. හැබැයි අපේ හාමුදුරනේ මේ හැමදෙනාම ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ වැඩි කරලා මේ ශබ්ද පූජාව නිවසේ ඇසෙන්නට සලස්වලා නින්දට යන්නේ. ඒකදී අපේ හාමුදුරනේ බොහෝ පිරිසක් කියනවා හීන පේන්නේ නැහැ. භයානක හීන පේනවා. හැබැයි පිරිත් අහගෙන ඉන්නකොට හීන පේන්නේ නැහැ. තවත් පිරිසක් කියනවා අපේ හාමුදුරනේ රාත්‍රී කාලයේදී මේ නොපෙනෙන දිෂ්ටි, ප්‍රේත දිෂ්ටි මේ වගේ දේවල් ඇවිල්ලා තමන්ව අදිනවා වගේ තමන්ට තේරෙනවා. තමන්ට භයානක දේවල් සිද්ධ කරනවායි කියලා තේරෙනවා. හැබැයි පිරිත් අහගෙන ඉන්නකොට සෝදායක නිින්දක් අත් වෙනවායි කියලා. හම්දුරණි, මෙන්න මේ කාරණේදී කොයිතරම් ප්‍රබලද මේ ශබ්ද පූජාව?
ඕගෑන් මහත්තයා, දැන් අපි මේ ශබ්ද පූජාව තුලින් සිද්ධ වෙන දැන් වචනය කියන එකත් එක්තරා ශබ්දයක් හැටියට.
දැන්
පිරිතේ මේ අපි ගත්තාම මේ පිරිතේ තියෙන චාරිත්‍ර ටික ගත්තාම මේ චාරිත්‍ර හිලා උපචාර විදි ටික ගත්තට පස්සේ හරි අපූර්ව දෙයක්
තියෙනවා.
මේ පිරිත විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. මොකද ගයන් මහත්තයා මේකේ අපි පිරිත් අපි මණ්ඩපයක් හදන විදිය බලන්නකෝ.
එහෙමයි.
ඒකේ ඊගහ කියලා එකක් හදනවා ඉස්සෙල්ලා. පැත්ත වට කරලා හදන පිරිත් කොටුව ඇතුලේ ඊගහ කියන එකක් හදනවා. මේ හරි සංනිවේදන ක්‍රමයක් වගේ තියෙන. මේ ඊගහේ බඳින ජටාවක් වගේ එකක් බඳිනෝනේ.
එහෙමයි.
හරියට දැන් අපි මේ මාධ්‍ය තුලින් මේ විසුරුවාහරණ දේවල් විසුරන්නේ මේකේ අර තියෙනෝනේ මේ සැටලයිට් එකක්.
එහෙමයි.
ඒ සැටලයිට් එකේ තියෙනෝනේ අර පියනක් වගේ එකක්.
එහෙමයි.
දැන් ඒ හරහානේ මේක විසිරුවන්නේ.
එහෙමයි.
එතකොට මේ පිරිත කියන එකත් ඊගහේ මේක ගැට ගැහුවට පස්සේදී බොහොම අපූර්වට අපි දැකලා තියෙනවා අපේ පැරණි මුතුන් මිත්තෝ පිරිත් මණ්ඩපයක් හදද්දී ඊගහට පාවිච්චි කරන පුවක් ගහක් වගේ එකක්. ඒ පුවක් ගහ පාවිච්චි කරාට පස්සේදී ඒකේ හරි අර නාග පෙන ටිකක් වගේ තියලා ජටාවක් වගේ ලස්සනට බඳිනවා. දැන් මේ මෙතන තමයි ප්‍රධාන මූලික ස්ථානයේ බවට පත් වෙන්නේ. ඊළඟට ඒ පිරිත් දේශනා කරන කොටුවේ ඇතුලේ අපි හදා ගන්න උපචාර විදි විදියට මේකේ නා කොළ එල්ලනවා.
එහෙමයි.
බෝ කොළ එල්ලනවා. බුලත් කොළ එල්ලනවා. නාගවල්ලි බුලත් කොළ එල්ලනවා. ඉතින් මේ වගේ කොළ එල්ලනවා. මේ එල්ලන සෑම කොළයක් දිහාම බැලුවට පස්සේද ගයන් මහත්තයා මුලේ ඉඳලා කොළේ නටුවේ ඉඳලා දිගට ඇවිල්ලා අවසානයේ තුඩකින් ඉවර වෙනවා.
එහෙමයි.
දැන් බෝ කොළේ ගත්තත් ඉවර වෙන්නේ එහෙමයි. නා කොලේ ගත්තත් ඉවර වෙන්නේ හිමයි. බුලත් කොලේ ගත්තත් ඉවර වෙන්නේ හිමයි. අන්නේ තියෙන කොල තමයි මේකට ගන්න පාවිච්චි කරන්න.
එතකොට
ඒ sannivedanaye avasanedi ara tudin sannivedanaye wenawa කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟට අපි මේකේ අපි වයර් පාවිච්චි කරනෝනේ.
හිමයි.
ඒ වයර් විදියට මේකේ පාවිච්චි වෙන්නේ මොකක්ද බලන්නකෝ. පිරිත් නූල්. ඒ පිරිත් නූල් ඊගසේ ඉඳලා අර සියලු දේවල් බුදුරජාණන් වහන්සේගේ ධාතු කරණුවට ඇද්දට පස්සේදී ඒ පිරිත් නූල් මුළු ගේ වටේමත් අල්ලගෙන ඉන්න සියලු දෙනා පිරිත් ශ්‍රවණය කරන සියලු දෙනාටමත් අහන්න සලසන දෙනෝ අතට.
එහෙමයි.
එතකොට ඒ අතට දෙනකොට මේ sannivedanaye වෙන්නේ මේ හරහා. එතකොට ඒ පිරිත් නූල් අල්ලගත්තන් පස්සේ අපි අතේ පිරිත් නූල ගැට ගහන්නේ. එතකොට පිරිත් නූල ගැට ගහනකොට අපි දන්නවා ඒකේ බලයක් තියෙනවා කියලා. ඒ පිරිත් කරපු නිසා ඒක තියෙන. එතකොට sannivedana බලයක් ඒක තියෙනවා. ඒක විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. එතද මේක කොටස තමයි ශබ්ද පූජාව කියලා කියන්නේ. දැන් ඕකේ අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් තොවිලයක් සහ පිරිතක් ගත්තට පස්සේදී ඔය තියෙන උපචාර විදි ටික ඔක්කොම සිද්ධ වෙනවනේ. දැන් මේ උපචාර විදි ටික මේකට හඳුන්වලා දුන්නේ බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර ආනන්ද හඳුනනට මතක් කරනවා මේ සූත්‍ර දේශනාව දිගින් දිගටම කරගෙන යන්න දෙහිඅත්ත කඩලා පැන් ඉහගෙන යන්න කියලා දේශනා කරනවා. ඊටත් වගේම මේ උපචාර විදි ටිකත් ප්‍රයෝජනෙට ගන්න කියලා කියනවා. ශබ්ද පූජා මේ හැම එකක්ම මෙතෙන්ට එනවා. එතකොට අපි ඒ මොකද යක්කු අහැරවන්න ඕන ක්‍රම තියෙනවා. යක්කුන්ට කතා කරන්න ඕන ක්‍රම තියෙනවා. දෙවිවරුන්ට කතා කරන්න ඕන ක්‍රම තියෙනවා. ඒ සංනිවේදන ක්‍රම මගින් තමයි ඒගොල්ලෝ ගෙන්න ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට මොකද මේ පිරිතක් දේශනා කරන්න පටන් ගන්නකොටම සමන්තා චක්කවාලේසු කියලා අපි දේවිතාවුන් වහන්සේලා ගෙන්නනවා. ගෙන්නනවා කියන්නේ ගෙන්නන්න බෑ. ඔය සමහරු කියනෝනේ අපි ගෙන්නනෝ දෙයියෝ වඩිනවා. ඒ කතන්දර තියෙනෝනේ. අපි දන්නේ අපි නම් දැකලා නැහැ දෙයියෝ වැඩලා ඉන්නෝ. සමහර යම් යම් විශ්වාස මත ඇති. මගේ ඇස් දෙකට නම් දැකලා නැහැ. ඒක නිසා මට කියන්න බෑ. දෙවියන්ට ආරාධනා කරනවා අපි. ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් වඩින්න පුළුවන්කම තියෙනවා. ආරාධනා කරන්න දෙවියන්ටත් අපි ආරාධනා කළා කියනවා. අපි හොඳ දෙයක් මේ කරන්නේ. ඒ හොඳ දේ කරන එකට ඔබත් එන්න කියලා ආරාධනාවක් කරන්න. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා මේ සද්ධර්මීය අපි මේ ප්‍රකාශ කරන්නේ ඒව ශ්‍රවණය කරන්න එන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ අපේ මනුස්සකමනේ. මෙහෙම ආරාධනාවත් එක්කනේ ඔවුන් එන්නේ. එතකොට ඒ වෙලාවේදී ඒ අය නැකිට්ටවන්න එහෙම නැත්නම් ඒ අයට කතා කරන්න යම් යම් ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදත් එක්ක යම් යම් හේතු කාරණාත් එක්ක මේ ශබ්ද පූජාව ප්‍රබල වෙනවා. එතකොට අපි මේ පිරිත් කියන දේ වචනේ තියෙන ප්‍රබලතාවයනේ මේ කියන්නේ. ඒක හැබැයි වචනේ කොච්චර ප්‍රබල වුණත් ඒක අපි සද්ධාවෙන් හදවත තුලට ගන්නෙ නැත්නම් ගැටලුවක් තියෙනවා. මේ දෙරණ රේඩියෝ එක අල්ලපු ගෙදරට ඇහෙන්න වැඩි කරලා පිරිත් දාලා නිදාගත්තත් හිතින් පිරිත් අහන්න නැත්නම් එයාට විහිින පේන එක නවත්තන්න අපිට පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
ඒක නිසා ඒක අත්‍යවශ්‍යතාවයේ ඒක નિවර්ධිතාවයේ ඒක ගන්න ඕන. අපි පිරිත් අහනවා කියන මතේ ඉඳගෙනයි අපි නින්දට යන්න ඕනේ. සුකං සුපති සුකං පටිපුච්චති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මේ ආදි වශයෙන් දෙකටම තියෙනවා. මෙත්තානි සංසෝත්‍රය තුලදී. ඉතින් සුවසේ නින්දයනෝ සුවසේ ඇහැරනෝ මිනිසුන්ට ප්‍රිය වෙනෝ දෙවියන්ට ප්‍රිය වෙනෝ. ඉතින් අනිත් අයට බොහොම සුන්දර විදියට උදේ පාන්දර දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිරිතේ බලය මේ තුලින් අපිට ළඟා කරගන්න පුළුවන් નિවර්ධිතාවය ඇති කරගන්න. ඉතින් ශබ්ද පූජාව මේකට එකතු කරගන්න ක්‍රම තියෙනවා. ඊළඟට දැන් බලන්නකෝ, දැන් තොවිලක ගත්තොත් දුම්මල ගහනවනේ. දැන් පිරිතේ සුවඳ කුඩු අල්ලන්නේ නැද්ද? සුවඳ කුඩු අල්ලනවා. ඊළඟට තොවිලක ගත්තොත් එහෙම ඒකේ බෙර ගහනවා. ඒකේ බෙර ශබ්ද පූජාව කරනවා. දැන් පිරිතක ගත්තත් ඒ බෙර ශබ්ද පූජාව සිද්ධ
වෙනවා.
පැහැදිලිවම. එතකොට දැන් අපි ප්‍රශ්නේ තියෙන්නේ ඔතන ඉන්න ආතුරියෝ ටික ඔක්කොම එකයිනේ. හැබැයි ඇදුරු ටික. එතකොට ශ්‍රාවක සහ දේශක කියලා පක්ෂ දෙකක් ඉන්නවනේ. එහෙනම් ශ්‍රාවකයොත් සිල්ලත් වෙන්න ඕන, දේශකයොත් සිල්ලත් වෙන්න ඕන. කටගොන්නක් මැදිසාරේ පාවිච්චි කරලා පිරිත් කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මන්ත්‍ර කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. එතකොට යක්කු එනවද කවුද එන්නේ කියලා ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් කමක් නැහැ. මම එක දවසක් මට එක පින්වතෙක් කතා කරා, ඒ ගෙදර තොවිල් 48ක් කරලා තියෙනවා. 48ක්. ඒත් ගුණයක් නැහැ. යම් යම් හේතු කාරණා මත. ඉතින් මේවා මේ අර එක අර මම මුලින් කියාර සාවද්ධිතාවයන් එකතු කරගෙන තියෙනවා. ගයන් මහත්තයා දෙවියෝ ආරූඪ කරගෙන වර්තමානයේ අපි අවංකවම හිතලා බලමුකෝ. පන්සිල් රකින්න වා කියලා 100%ක් කොහොමද අපි විශ්වාස කරන්නේ කෙනෙක් කෙනා? අවංකවම තමන්ගේ හදවත තට්ටු කරලා බැලුවොත් එහෙම පංචශීල ශික්ෂාපද පහම ආරක්ෂා කරන පිරිස අතරින් අන්තිම ස්වල්ප පිරිසක් නේ ඉන්නේ. ඒ ස්වල්ප පිරිස අතරින් බහුතරයක් ඉන්නේ පන්සිල් රකින්න නැති අය. ඉතින් ඒ වගේ අයගේ ඇඟට වඩීද දෙයියෝ? නෑ ගයන් මහත්තයා, මේ තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. එයාලට ගෙන්න ගන්න පුළුවන්කම තියෙන දැන් දෙයියෝ වඩිනවා කියලා කියනෝනේ. දැන් මේක ලොකු ප්‍රශ්න ඇති වෙයි. අපි මේ ටික කිව්වට පස්සේ. නමුත් විද්‍යාත්මකව කල්පනා කරලා බැලුවට පස්සේද, මානසිකව කල්පනා කරලා බැලුවට පස්සේද, හදවතට එකඟව කල්පනා කරලා බැලුවට පස්සේද, මේ දෙවිවරු ඇවිල්ලා දේව බලයෙන් යම් යම් දේවල් කරනවා එක්කුවට ඔය කිසි කෙනෙක් දේව බලයෙන් නෙවෙයි කරන්නේ. ප්‍රේත දිස්ටි. ප්‍රේතයන්ගේ යම් යම් බලපෑම්. ප්‍රේතයෝ ඉන්නෝ නැත්තිනේ. පිසාච කුම්බාණ්ඩ ප්‍රේතයෝ ඉන්නවා. යම් යම් බලගත් ප්‍රේතයෝ ඉන්නවා. ඒ ප්‍රේතයෝ ආසාවල් කැමැත්තන් තියෙන එක එක විලාවට. ඒ අය තමයි ඇඟවල් වලට දාගෙන ඒ අය හරහර වැඩේ කරන්නේ. දැන් මෝල් ගස් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක පිටි එකතු කරන්න පුළුවන්. කුළු එකතු කරන්න පුළුවන්. කනප්පු යවන්න පුළුවන්. මේ කරන්නේ කවුද? ප්‍රේතයෝ. ඥාති ප්‍රේතයෝ. ඒගොල්ලන්ට සැලකිල්ලක් කරන්න වෙනවා. ඒගොල්ලන්ට සැලකිල්ලක් කරන කතරගමට හරි, එහෙම නැත්නම් ජයශ්‍රී මහ බෝධියට හරි අවසාන කාලෙදි ගිහිල්ලා ඔය කියන අය ගිහිල්ලා පුද පූජා තියලා අටපිරිකර පූජ කරලා ඒ අයට පින් ප්‍රාර්ථනා කරලා පින් දීලා එන්නේ. මොකද මේ ඝනදෙනුවක් ඒගොල්ලෝ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ ඝනදෙනුව දෙවියෝ වැඩවෙන්න ඕන. දැන් දෙයියන්ට එක එක විදිහට පිස්සුනට අන්න පුළුවන් දෙකයි මාත්‍යා. දෙයියෝ කියන්නේ වැදගත් කොටසක්නේ.
එහෙමයි.
එක කෙනෙකුට හොදක් කරන්නත්, තව කෙනෙකුගේ බෙල්ල කඩන්නත්, අනිත් එක්කෙනාට සුවපත් කරන්නත්, දෙයිය පිස්සු හැට නොනේ දැන් අපේ මිනිස්සු කියන දේවල් කරන්න ගියොත්තේම. ඉතින් එහෙම නොකරනවද? එක දේවාලකට ගිහින් පොල් ගහනෝ, අනිත් දේවාලේ ගම්බරිස් සම්බරනෝ, අනිත් දේවාලේ සෙත්සාන්ති කරනෝ, මේ එකම දෙවියෝ. කොහොමද බලන්නකෝ මේ ටික කරන්නේ? ඇයි එහෙම දෙයියන්ට එක එක විදියට එන්නේ? දෙවියෝ කියලා කියන්නේ හොඳ කොට්ටාසයක්නේ. ඒ අයත් මේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කොට්ටාසයක්නේ. එතකොට ඒ අය ලව්ව සමහර මිත්‍යා දෘෂ්ටික දෙවිවරු, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු දෙවිව කොට්ටාස දෙකක් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවියෝ හරහා බෞද්ධ දර්ශනය තුළින් කියනවා පිරිතෙන් මට පුළුවන් මේ දේ කරන්න කියලා. කයන් මහත කවදාවත් පිරිතෙන් තව කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. කිසිම කෙනෙකුට පිරිතෙන් හානියක් කරන්න බෑ. පිරිත කියලා කියන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු යහපත් වචනයක්. ඒකනේ මේ සුවහසක් කාලයක් පුරාවට මේව කටපාඩම් කරගෙන යන්නේ. එනිසා පරිත්‍රාණ ධර්ම දේශනාව විකුණගෙන තම තමන්ගේ යම් යම් ප්‍රේතයන්ගෙන් ගන්න යම් යම් ප්‍රයෝජන උදෙසා ඒ දේවල් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා දැන් යම් යම් දැන් තියෙනවා දස දිසා පිරිත කියලා. ඒ පිරිත දැනට ලංකාවේ උපරිම මාකටින් එකක් තියෙන්නේ දස දිසා පිරිතට. මොකද ගෙවල් ආරක්ෂා කරන්න ගන්නවා කියලා. එතකොට හාත්පසින්ම ආරක්ෂාව සැලසෙන එකේ කරණීයමෙත සූත්‍රයේ තුල තමයි භූමිය පිළිබඳව කතා කරේ. රතන සූත්‍රයෙන් තමයි භූමිය පිළිබඳව කතා කරේ. එතකොට මේ දස මම මේ කියන්නේ දස දිසා පිරිත බලයක් නැහැ කියලා. සෑම පිරිතකම එක හා සමාන බලයක් තියෙනවා. හැබැයි මේවා මාකටින් කරන්න හොඳ නැහැ. මේ මේ පිරිත අරකට ගන්නවා, අර පිරිත මේකට ගන්නවා කියලා එහෙම කරන්න හොඳ නැහැ. අපේ පිරිත් පිළිවෙලක් තියෙනවා. පිරිත් පටිපාටියක් තියෙනවා. ඒව කියන පිළිවෙලක් තියෙනවා. ඒව උච්චාරණය කරන ශෛලියක් තියෙනවා. ඊළඟට ජලනන්දන පිරිතට මොනතරම් මිනිස්සු බයද කියලා බලන්නකෝ. නිකං කියලා වැරදුනොත් එහෙම ඒක ආපිටට පෙරලෙනවා කියලා කියනවා. ඉතින් බුද්ධ භාෂිත වචනයක් කියලා ආපිටට පෙරල ගන්න අවශ්‍යතාවයක් නැහනේ. බුදුහාමුදුරුවෝ එහෙම දෙපැත්ත කැපෙන දේවල් කරලා නැහැ. ඔය මන්ත්‍ර ගුරුකම් ඔය වගේ දේවල් කරන යම් යම් බලවේග එක තමයි දෙපැත්ත කැපෙන දේවල් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පිරිතට කොයිම වෙලාවකවත් බය වෙන්න එපා. පිරිතට තියෙන්න ඕනේ ගෞරවයක් සහ විශ්වාසයක් විතරයි පිරිත ගැන තියෙන්න ඕනේ.
එහෙමයි.
ඒකේ භක්තියක්වත් එව නැත්තම් මේකට බයක්වත් ඒ ගෞරවයක්වත් මේ වෙනත් ආගම් වල තියෙන දේවල් මේකට ගාව ගන්න ඕනේ නැහැ. එනිසා පිරිතේ තියෙන්නේ විශ්වාසය. විශ්වාසය මතම තමයි අපිට යහපතක් කරගන්නට පුළුවන්කම තියෙන ගයන් මහත්තයා. අයහපතක් කරගන්නේ මිත්‍යා දෘෂ්ටිකයක් බවට පත් වෙලා අපි පිරිතෙන් එහා පැත්තට ගියොත් එහෙම. ඒක නිසා ගයන් මහත්තයා වර්තමාන රටේ බහුතරයක් එක එක කඩ දාගෙන නොයිකුත් විදියෙන් අර දිෂ්ටි මේ දිෂ්ටි කියලා දැන් අපි කියවනේ දැන් ප්‍රේතයෝ දැන් අපි කල්පනා කළ බැලුවොතින් එහෙම ගයන් මහත්තයා අර පිරිත් ගැන අපි මතක් කරනකොට කිව්වනේ මේ යක්ෂ භූතාංගීන් සිදුවෙන විපත් නැති කරනවා කියලා.
එහෙමයි.
යම් යම් සූත්‍ර දේශනාවන් තුළින් ඒක නිසා මේ තෙරුවන් පිළිබඳව ගුණයක් ඇති කරගෙන දැන් ආලවක සූත්‍රයෙන් වගේ සූත්‍ර දේශනාව තුළින් කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව සඳහන් කරන්නේ. ඉතින් ඒ තුල ඇති වෙන්නේ පැහැදිලිව මාටානාටි සූත්‍ර දෙකෙන්ම සිද්ධ වෙන්නේ ඒ යක්කුත් එක්ක කතා කරන ඒ අර නාහෙට අහන්න නැති යක්කු නාහෙට අහන්න නැති දෙවිවරුත් එක්ක කතා කරනවා. එනිසා ඒගොල්ලෝ එක ඝනදෙනුවක් පවත්වලා කියනවා එහෙම කරන්න එපා, පව් කරන්න එපා, ඔගොල්ලොත් හොඳට හැදෙන්න කියලා කියනවා. මේ ඝනදෙනුව පවත්ව ගන්නකොට පුච්චන්නේ නැහැ, ගිනි ගහන්නේ නැහැ, ඒව කරන්නේ නැහැ, ගහන්නේ බෝතල් වල දාලා හිර කරලා අල්ලන්නේ ඒව කරන්නේ නැහැ. ඒ පාපකාරී වැඩ එකක්වත් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. එනිසා ඒ පුජ්‍යලයා එතනින් ඒක යහපත දේ කියලා දීලා නිදහස් කරනවා. එනිසා වෙනත් ආගම් වල තියෙන මන්ත්‍ර ගුරුකම් ඔය දේවල් අරගෙන ඇහිලා ඔය දේවල් කරලා මොකද වෙන්නේ? අවසානයේදී අපේ ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේදී ඇදුර ගෙදරින් යනකොට තව ප්‍රශ්නයක් දාලා තමයි ගෙදරින් යන්නේ. එක භූතයෙක් හිටියා නම් තව භූතයෝ දෙන්නෙක්ව දාලා භූතයෝ ටික ජෝඩු කරාට පස්සේ භූත ගුහාවක් වෙනවා මුළු ගෙදරම. ඒක නේ අර එක ගෙදර තොවිල් 48ක් කරන්නේ.
එහෙමයි.
එනිසා එවන් වර්තමාන මිත්‍යා දෘෂ්ටික වෙන්න 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 පිරිත පිළිබඳ විශ්වාසයක් නැති වෙන්න අපි මොන වයින් පිරිත් ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ ගයන් මහත්තයා. ඒ නිසා මේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. මේ පිළිබඳ කැමැත්තක් තියෙන්න ඕන. ඒ වගේම දේශිත සහ භාසිත දේවල් ගත්තට පස්සේ ඒව දේශනා කරන්න ඕන පිරිස්. සිල්වන්ත පිරිසක් විසින් ඒක දේශනා කරගන්න ඕන. සිල්වන්තව ඉඳගෙන පිරිත් අහන්න ඕන. ඒකේ තියෙන්න ඕන. දැන් ගිහි පිරිත් දේශනාවන් දැන් වර්තමානයේ ප්‍රචලිත වෙලා තියෙනවා. ගිහි පිරිත් දේශනාව. ඒ ප්‍රචලිත කරගත්ත යම් යම් හේතු කාරණා මත. එතකොට ගයන් මහත්තයා හිතන්න ලාභය මත ඉඳගෙන පිරිත ඒ විදිහට ප්‍රචලිත කරගන්නවා. දැන් හාමුදුරන් වහන්සේලා වඩම්මලා පිරිත් දේශනාවත් සිද්ධ කරනකොට මහා වියදමක් යනවා. අනේ අපිට ඕක කරන්න බෑ කියලා කියන්නේ. දැන් ඇත්තටම ගත්තොත් මේ වියදම යන්නේ හාමුදුරන් වහන්සේලාටද? නෑ. යහපත් දේ බලන්න එතනට ගොඩක් මිනිස්සු එන්න පුළුවන්. හාමුදුරන් වහන්සේලා හාමුදුරු පිරිතක් දේශනා කරනකොට අපි භාවිතා කරනනේ හාමුදුරු පිරිත සහ ගිහි පිරිත කියලා. එහෙමයි දැන් භාවිතා කරන්නේ. ඒක නිසා හැබැයි අර එන මිනිසුන්ට කන්න බොන්න දෙන්න අර ඒව දෙන්න මේව දෙන්න ඕවට නේද වියදම් ටික කියන්නේ. එන හාමුදුරන් වහන්සේලා දොළොස් නමට කරන වියදම බලන්න, අනිත් අයට කරන වියදම් ටික බලන්න. ඉතින් ඒක දරා ගන්න බැරි නිසා ගිහි පිරිතට මූලික ස්ථාන ලැබෙත. හැබැයි ගන්න මාතේ ප්‍රශ්නේ තියෙන්නේ, ගිහි පිරිත තුළ සද්ධාව ජනිත කරගන්න බැරි ක්‍රමයක් තියෙනවා, විදියක් තියෙනවා. මොකද සද්ධාව ජනිත වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම ඒ තුල ඉන්න ඕන, පිරිත් මණ්ඩපය තුල. හැබැයි ගිහියෝ පිරිත් කියනකොට බුද්ධ රත්නේ ඉන්නවා, බුදු පිළිමයක් තුන බුද්ධ රත්නේ, ධර්ම රත්නේ ඉන්නවා, පිරිවානා පොත් වහන්සේ, සංඝ රත්නේ නැහැ. එහෙනම් රත්න දෙකයි තියෙන්නේ. එහෙනම් කොහොමද සද්ධාවක් ජනිත වෙන්නේ? පැහැදීමක් වෙන්නේ දැකලානේ. එහෙනම් ඒ පැහැදීම පැහැදිලිවම නැහැ. එතකොට වචන වැරද්දීම තුලින්, නොයෙකුත් දේවල් තුලින් බොහෝ සෙයින් ඒ සිද්ධ වෙන දේ. ඇත්තටම ගිහි මහත්තුරු, හොඳ මහත්තුරු ඉන්නවා, මේවා පැහැදිලිවම හොඳට කණ්ඩායම් හදලා ඒ නිවැරදි විදිහට කරනවා. නමුත් ඒ නිවැරදි විදිහට මොන දේවල් කරත් පැහැදිලිවම මේවා කාසාව කණ්ඩක කියන தත්තෙට තවම්පත් වෙලා නැහැ නේ සාසනේ.
මේමයි.
නිසා ඒ කොටස් ඒකට මූලිකත්වයක් ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට භික්ෂුන් වහන්සේලා ඉන්නවා, ගමේ පන්සලේ හාමුදුරු ඉන්නු, උන්වහන්සේ දැනුවත් කරලා උන්වහන්සේ හරහා පරිත්‍රාණ දේශනාවන් තවම සිද්ධ කරගන්න පුළුවන්. දැන් මේ සාසනික දේවල් අත්තරලා දාලා මිනිස්සු දැන් ඒගොල්ලෝ මේ චාරිත්‍ර විදි ටික මේගොල්ලෝ කරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මේවා හරි වැරදි දේවල් සහ ගුණයක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ හේතුව මතම මේවා විනාශ වෙනවා. ඒ වගේම සාසනෙත් යම් යම් සම්ප්‍රදායන් තුලින් සිංහලෙන් කියන ඒවායි, පාලියෙන් කියන ඒවායි, ඉංග්‍රීසියෙන් කියන ඒවායි, එක එක විදියෙන් කියන දේවල් යොමු කරගෙන පිරිතට වැඩිපුර වෙන්නේ හානියක් සිද්ධ වෙන්නේ. එතන මේක සිංහලෙන් කිව්වත්, දෙමළෙන් කිව්වත්, පාලියෙන් කිව්වත් පිරිත පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන මේකේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා, ශක්තියක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගායන මහත්තයා අපිට භූත දෝෂ පස්සේ, යක්ත දිෂ්ටි පස්සේ, මොකටද ගෙවල් වල ගිහින් බැලුවට පස්සේ තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මලකුණු ගොඩක්නේ ෆ්‍රිජ් එක ඇරලා බැලුවට පස්සේදී. එතන අපි කරන්නේ පංච දුෂ්චරිතයමනේ කරගෙන යනකොට. එතන සුරාව එතනට සම්බන්ධ කරගෙන සූදුවෙන් මිනිස්සු මත් වෙලා, ඊළඟට කරන දේවල් වලින් මෛත්‍රී සහගත සිතුවිලි ඇති වෙන්නේ. අම්මා පුතාව මරනෝ, පුතා අම්මව මරනෝ, ඒ වගේ මිනිස්සු මිනිස්සු විසින් මරා ගන්න, වෙනකොටා ගන්න, ඒ වගේ සමාජයක්නේ බිහි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සමාජ රටාව තුළ අපි මානසික සුවතාවයක් ලබා ගන්නයි මේ පිරිත දෙන්නේ. ඒ මානසික සුවතාවය ලබා ගන්න උනේ මේක නිවර්දිවසයට ශ්‍රවණය කරලා. ඉතින් එහෙම බැලුවට පස්සේ ගායන මහත්තයා, ඉතා වැදගත් දෙයක් තමයි පරිත්‍රාණ ධර්ම දේශනාව කියලා කියන්නේ. මේක හරි තැනින් අල්ලගෙන හරි විදියට කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේක කාටවත් සල්ලි උපද්දන, එහෙම නැත්නම් කාගවත් ජනප්‍රියත්වය වැඩි කරගන්න
කොඩවින කරන්න
එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක නිසා මේක පැහැදිලිවම අපි කියන්න ඕන, ඔය භූත දිෂ්ටි, එහෙම නැත්නම් මලගිය ප්‍රාණකාරයෝ දාගෙන යම් යම් දේවල් රටේ සිද්ධ කරන මන්ත්‍ර ගුරුකමෙන් ආරම්භ කරන්න පුළුවන්, ගල් කරන්න පුළුවන්, වාඩි කරන්න පුළුවන්, ගස් කරන්න පුළුවන් කියලා කට්ටිය කියනෝනේ. ඉතින් ඒ අයට පැහැදිලිවම කියන්නේ ගල් කරගන්න බැරි නම් ඕන දෙයක් කරගන්න, හැබැයි මේ පිරිතෝතෙන්ට ඇඳගන්න එපා. පිරිතෙන් කවුරුවත් ගල් කරන්න බෑ. ඒක නිසා පැහැදිලි ඒක ඔබේ ජීවිතයට ලබා ගත්තා වූ වෙනත් ශක්තියක් මගින් තමයි ওই දේ කරන්නේ. හැබැයි පිරිතෙන් නම් කවදාවත් ওই දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක වැරදි විදිහට භාවිත කරන්න දෙන්න එපා. මේක අවුරුදු 2500කටත් වඩා කාලයක් පැවතගෙන යන දෙයක්. ඒ නිසා මේකේ තියෙන ගුණය, මේකේ තියෙන වටිනාකම, මේ බුද්ධ භාසිත වචනය තුල තියෙන මෛත්‍රී සහගත සිතවිල්ල වෙනත් වැඩවලට පාවිච්චි කරන්න එපා. ඒව ඔබට මේවම මහා පාපයක් බවට පත් වෙයි. ඔබ මොන ආගමකෙක් වුණත් මේ දර්ශනීය තුල යහපත් දෙය කියලා තියෙනවා. ඒ නිසා තමයි මේකට පුජ්‍යලයාගේ උපදින්න කලින් ඉඳලා මව් කුස තුල ඉඳලා අවසානයේ මැරිලා ගිහිල්ලා ආදාහනය කරපු මිනිහටේට පවා පිරිත් පැන් ඉහලා අපි අරන් තියන්නේ. මෙන්න මේ හේතු කාරණාව මත පිරිත් පාවිච්චි කරන්නේ මේ හේතුත් එක්ක. ඒ නිසා ගයන් මහත්තයා අද දවසේදී ඉතා වැදගත් මාතෘකාවක් මම හිතන්නේ සාකච්ඡා වුණා. නොයෙකුත් ආකාරයෙන් ප්‍රශ්න ගැටළු ගැටු ඇති වෙන්න පුළුවන්. හොඳ දේවල් ලෝකේ තියෙන්නේ ටිකයි. ඒ වගේම වැරදි දේවල් ලෝකේ ගොඩක් තියෙනවා. යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කිව්වොත් ඒට විරුද්ධව ඉන්න ගොඩක් පිරිස ඉන්නවා. නරක දෙයක් කිව්වොත් නරකට එකතු වෙනවා. කුණු කුණු ගොඩට එකතු වෙනවා. හැබැයි මල් ගොඩට එකතු වෙන්න ඕන. මල් ගොඩට මල් එකතු වුණොත් ලෝකෙම සුවඳවත් වෙනවා. හැබැයි මල් ගොඩට කුණු ගොඩ එකතු වුණොත් එහෙම ඒක ලෝකෙම ගඳ ගන්නවා. ඒ නිසා ආර්ථිකය පදනම් කරගෙන, ජනප්‍රියත්වය පදනම් කරගෙන යම් යම් හානිදායක දේවල් මේ බුද්ධ භාෂිත දේවල් වලට සිද්ධ කරන්න එපා කියන කාරණාව අපි අසපුව කාලීන ධර්ම සාකච්ඡාවේ අසපුව ශ්‍රවණය කරන බුද්ධිමත් ශ්‍රාවක පින්වතුන්ට අපි බය නැතුව ඍජුව සඳහන් කරනවා. මේ කාරණා පිළිබඳව ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙකු වෙන්න එපා. ඔබ ඔය කියන නොයෙකුත් දේවල් ඔබේ නිවස තුළ ඇති, ඒවත් යටපත් කරගන්න පුළුවන්කම තියෙන ඔබ නිවර්දි බෞද්ධයෙක් වීම තුළින් නිවර්දි බෞද්ධයෙක් කියලා මේ කටයුතු සිද්ධ කරන්න කියලා ඔබගෙන් ඉල්ලීමක් සිදු කරමින් අද දවසේ FM දෙරණ අසපුව කාලීන ධර්ම සාකච්ඡාව මෙහෙපු ගයන් සඳීප ඔබතුමාටත් ඒ වගේම දෙරණ නාලිකාවේ ආයතන ප්‍රධානීන් ඇතුළු කොටගෙන ලෝකවාසී ලංකාවාසී දෙරණ නාලිකාව ශ්‍රවණය කරපු සියලුම පින්වත් සියලු දෙනාටමත් තුරුගේ ආශිර්වාද බලයේ ශක්තිය ධෛර්යය ජීවිතවලට ළඟා කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
හැම දිනාටම තෙරුවන් සරණයි කියා උන්වහන්සේ ප්‍රාර්ථනා කරමින් බලන්න මේ පැයක කාලය තුල නිදහස්ව ඔබ මේ උදෑසන අවදි වුණාම ඔබේ ජීවිතේට කොයිතරම් වටිනා කියන කරුණ රසක් අපි විනිත පොඩි හැඳුරන් පෙන්වා දුන්නද? මම දන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් මේ මොහොතේ FM දෙරණ අහගෙන ඉන්නවා. ඔබේ හිතේ තිබුණ සැකය තමයි අද දුරු වුණේ. දැන් ඔබ හොඳින් කල්පනා කරන්න, අපි කොහොමද අපේ නිවස තුල හැසිරෙන්න ඕනේ? අපේ නිවස තුල කටයුතු කරන්න ඕනේ කොහොමද? අපි ආගමික වතාවත්වලට මුල් තැනක් ලබා දිය යුත්තේ ඇයි? අපි රාත්‍රී කාලේ ඔබ පිරිත් සජ්ජායනාවන් ශ්‍රවණය කරනවා නම් කොහොමද පිරිත් ශ්‍රවණය කරන්න ඕනේ? ඇයි අපි පිරිත් ශ්‍රවණය කළ යුත්තේ කියන මේ සියලු ප්‍රශ්නවලට පිළිතුර අපි විනීත පොඩි හාමුදුරන් ලබා දුන්නා. වෙනදා වගේම අදත් මේ හිමිදිරියේම මේ සියලු කරුණු කාරණා අපට කියා දෙනට FM දෙරණ මැදිරියට වැඩම කළ ගාල්ල හිඳුම ශ්‍රී සාසනෝදයාරාම මහවිහාර වාසී ඉදමල් පූජාවේ නිර්මාතෘයන් වහන්සේ වන පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩහිංගල විනීත ස්වාමීන් වහන්සේට අප තෙරුවන් සරණයි කියා ස්තුතිය පුද කරනවා. ඒ වගේම උන්වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට අපට වරදින තැන් නැවත හරිගස්වා ගන්නට, මේ සමාජයේ හොඳ ගුණදම් වපුරන්නට මේ ආකාරයෙන් දහම් කරුණු අපට කියා දෙන්න මැදිරියට වැඩම කරවීම වෙනුවෙන් මා නැවත වතාවක් උන්වහන්සේට පාදාපි වන්දනිත ස්තුතිය පුද කර සිටිනවා. දැබර ශ්‍රාවක හිතවතුනි, අපි දන්නවා ඔබට ඔබේ හිතේ ප්‍රශ්නයක්, ගැටලුවක්, ඔබේ අදහස්, යෝජනා ඉදිරිපත් කරන්නට ඇති. ඒ සඳහාත් අපි අවස්ථාව වෙන්කර දෙන්නට සූදානම්. ඒ වගේම ඔබ දන්නවා පුර 15ක පොහොය දවසට ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබේ ගමේ පන්සල හොයාගෙන එන්නට FM දෙරණ අපගේ කාර්යමණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා FM දෙරණ අසපු පොද සජීවී විකාශය මුළු දවස පුරාම විසිරුවා හරින්නට අපි සූදානමින් ඉන්නවා. ඔබට කරන්නට තියෙන්නේ ගමේ නායක ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරලා උන්වහන්සේගේ අනුශාසනා පරිදි අපින් ඉල්ලීමක් කරන්න. අපි සූදානම් ඔබ හොයාගෙන ඔබගේ විහාරස්ථානට එන්නේ. වගේම තවත් කාරණයක්, මේ සජීවී විකාශය කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරන බවත් අප මෙහිමෝතේ සිහිපත් කර සිටිනවා. එනිසා ඔබට පුළුවන් අපට කතා කරන්න, ඒ වගේම අපට පැක්ස් පණිවිඩයක් යොමු කරන්න, අපට ලිපියක් යොමු කරන්න. අපි සූදානම් ඔබ හොයාගෙන පුර 15ක පොහොය දවසට ගමේ පන්සල ඉඳන් සජීවී වසප පොදා සජීවී විකාශය විසිරුවා හරින්න. මේ සියලු කරුණු කාරණා සඳහා ඔබ අපෙන් විමසීම් කරන්න පුළුවන්. ඒ සඳහා අපි දුරකථන අංක සිහිපත් කරන්න. 0724 269 346. 0724 269 346. එසේ නොමැතිනම් 0718 308 569. 0718 308 569. තවත් දුරකථන අංකයක් තිබෙනවා. අද ඉඳන් නෙමෙයි, සතියේ වැඩ කරන කාර්යාල වේලාවන් තුල ඔබට පුළුවන් මේ අංකයට කතා කරන්න, අපගේ දෙරණ ප්‍රධාන කාර්යාලයට කතා කරන්න. 0115 300 700. 0115 300 700 කතා කරලා FM දෙරණ අසපු පොද සජීවී විකාශය වෙන් කරවා ගන්නා හැටි ඔබට පුළුවන් දැන කියා ගන්න. එව නැත්නම් පැක්ස් පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. 0112 680 416. 0112 680 416. මම මේ දුරකථන අංක සියල්ලම, ඒ වගේම පැක්ස් පණිවිඩය එව නැහැටි මේ සියල්ල මතක් කරේ. අපි දන්නවා ඔබ නිරන්තරයෙන් උත්සාහ කරනවා අපස් සමග සම්බන්ධ වෙන්න. ලබන ඉරිදා උදෑසන 7ට ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. මම ගයන් සන්දීප. ඔබ හැම දිනාටම සුවදායක වාසනාවන්ත දිනයක්, සුබ දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අසපුව
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි.